දැයි නම් සිළුම් දෙනා ධර්මස්වරණික සූදානම් වෙලා සාදුකාරයන් පාත්තු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්ස වනත ජාන සම්ති කෝච්චේචි විනිබද්ධාය භවාය හේතු කප්පා සෝ බික්කු ජහාති ඕර පාරං උරගෝ ජින්නමිව තචං පුරානන්ති තී. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අද මේ විවරණය ප්‍රවිෂ්ඨය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ, ආරම්භයේ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ දසවෙනි ධර්ම දේශනාවටයි. දේශනා මාලාවේ දසවෙනි දවස භාවනා වැඩපිළිවෙල. ඉතින් මේ දේශනා මාලාවම උරග සූත්‍රයේ මුල් කරගෙන පවත්වෝ බව බොහෝ දෙනා දන්නවා. ඒ උරග සූත්‍රය ත්‍රිපිටකයේ කුද්දක නිකාය සුත්ත නිපාතේ කියන පොතේ ඉස්ලාම් සඳහන් වෙන සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රයේ ඇත්තටම එක එක මාතෘකාවන් එක එක ගාථාවකින් ඉදිරිපත් කරමින් පැතිරෙන සූත්‍රයක්. ඒ නිසා එක ගාථාවක අර්ථය වෙනමම හිත ගන්න ගතියක් තියෙනවා. නමුත් හොඳට ගැඹුරෙන් බලනකොට ඒකේ එකින් එකට තුඩු දෙන ගතියකුත් තියෙනවා. එකින් එකට ඔසවා තබන ගතියක්, උපනායනය කරන ගතියක්, තල්ලු කරන යන ගතියකුත් තියෙනවා. ඉතින් ඒ නිසා භවනා වැඩමුළුවකදී දවස් 10ක් 11ක් කරගෙන යනකොට එක 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 අපි ඉදිරිපත් කරගෙන කරන්න ගියාම ඒක නිකන් හරියට අපි කර්මස්ථානයක් වෙනවා. කරගෙන කරන යන එක නාන ටිකෙන් ඒ අදාළ උපදේශ පන්ති ලබා දෙනවා වගේ. දැන් අද අපි ඉදිරිපත් කරපත්ත ගාථාව තියෙන්නේ යස්ස වනත ජාන සම්ති කේචි. යම් කිතේකෙනුට වනතය, වනතෙන් උපන් කෙලෙස් නැත්තේයිද කියන ඒක තමයි අද මාතෘකාව. ඒක වනත කියන පදේ තමයි අපි අද මේ මාතෘකාව කරගන්නේ. දවසේ මාතෘකාව වෙන්නේ විනිබද්ධාය බවාද බවාය හේතු කප්පා. මේ වනතෙන් කරන්නේ කාම තණ්හාව ඇති කරන එක නෙවෙයි, භව තණ්හාව ඇති කරන එකයි. වෙන විදිහට කියනවා නම් තණ්හාවේ මුනත නෙවෙයි යට තියෙන අනුසය පැත්තක් මෙතනදී කතා කරන්නේ. ඒ මොකද අපි සූත්‍රයේ පොදු සැකිල්ල ගත්තොත් ඒ දෙවෙනි ගාථාව දෙලින්ම මේ සාමාන්‍ය මිනිස් ලෝකයා දකින පොදු ගොරෝසු තණ්හාව ගැන කතා කරනවා. අපි ඒකට කාම තණ්හාව කියලා කියනවා. නමුත් මේ තණ්හාවේ මූණ දෙක තුනක් තියෙනවා. ඒක නිසා ඊයත් එක්ක අපිට වැඩ කරන්න අමාරු. එක්කෙනෙක් නැතිවෙනකොට තව කෙනෙක් ඔළුවසෝන. ඒ විතිකම් මට්ටමේ තණ්හාවක්, පරිඋත්තාන මට්ටමේ තණ්හාවක් සහ අනුසය මට්ටමේ තණ්හාවක්. එනත්තන් තණ්හාවේ වීතික්කම භූමිය, පරිඋත්තාන භූමිය සහ අනුසය භූමිය කියලා භූමි තුනක් සඳහන් වෙනවා. ඒකේ අනුසය මට්ටම පෙනෙන්නේ බොහෝ මිත්‍රස් ස්වරූපේ. ඒ නිසා හැම කෙනාම මේක නොදැනුවත්ව මේකට බැඳීමක් ඇති කරගෙන දන්නේම නැතුව ආයතර කාම තණ්හාවට. එනිසා කාම තණ්හාව යම් ප්‍රමාණයකට තඩමාරු කරගත්ත කෙනා නැත්නම් කාම තණ්හාවේ ආධිනව දැනගෙන ඒක සීලයක් මාර්ගයෙන්, සමාධියක් මාර්ගයෙන් තුනී කරගත්ත කෙනාට මේ භව තණ්හාව එහෙත් මේ අනුසය පහර දෙන හැටි දිහා බලනකොට ඒක හාස්‍යයක් උපදින්නේ. ඒ තරම්ම ඒ නොදැනෝ ගියොත් අර අච්චර පිරිසුදු කරගත්ත එක ආය අවු කරගන්න ආයේ මේ નિરાවුල තිබුණ එක අවුල් කරගන්න. පෑදිච්ච දේ ආය බොර කරගන්න. ඉතින් නිසා අනිකුත් ආගම් ඒ විදිහට ගිහිල්ලා බොර කරගත්ත හැටි තරුවචන් වහන්සේ එතනින් අතර නොවි මේ අනුසය කෙලස් වල තියෙන බැලූ බැලමට මිත්‍යා ස්වරූපයත් ඒකෙන් කරන මිත්‍ය ප්‍රතිරූපකෙක් වගේ කරන හානිය දැකපු නිසා උන්වහන්සේ එවකට පැවිදිච්ච ආගම් වලින් හිස ඔසවලා හිටියා. හිස ඔසවලා මේ ජීවිතය වෙනුවෙන් දකින්න පුළුවන් කියන වගේ අභීත ප්‍රකාශන කරන්න පටන් අරගත්තා. අනිකුත් ආගම් වලට වැඩිය මනුෂ්‍යයාට විශේෂ අභියෝගයක්, විශේෂයෙන් භාවනා කරලා සාර්ථක වෙච්ච අයට අභියෝගයක්. ආගමික ජීවිත ගත කරන අයට අභියෝගයක්. ආධ්‍යාත්මික ජීවිත ගත කරන අයට අභියෝගයක් දීලා ඔය ගමන සම්පූර්ණයෙන් කෙලවර කරන්න මේ යට මේ තිරෙන් එහා පැත්තේ කෙරෙන වැඩ කෑල්ල පිළිබඳව හොඳ සිටියමක් හොඳ සමීකරණයක් උන්වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. අන්න එතනදී මේ තෘෂ්ණාව කියන සාමාන්‍ය ලෝකයා දන්නා වූ දස්සනකාමී ශවනකාමී ආදී රූප බලන්න තිය ආසාව, ශබ්ද අහන්න තියෙන ආසාව, ගන්ධ සුවඳ බලන්න තියෙන ආසාව, දිව පිනවන්න රස පිළිබඳ තියෙන ආසාව, මේ කය පිනවන්න තියෙන සුඛෝපභෝගී යාන වාහන කොට මෙට්ට ඇඳැතිරි වල තියෙන ආසාව, මේක හිතට මේ ඥාණයෙන් හෝ නැත්තම් තමන් කැමති අදහස් කල්පනා කර කර සිටීමේ ආසාව කියන බොහෝ ගොරෝසු තාම දන්න පේන මනින්න ගිරන්න පුළුවන් අපි ආමිෂ වශයෙන් හඳුන්වන්නේ ආසාව ලෝක පුරාම හතිගුණ පැතිරිච්ච දෙයක්. භවේ පුරාම පැතිරිච්ච දෙයක්, සංසාරේ පුරාම පැතිරිච්ච දෙයක්. නමුත් ඒකේ තියෙන ආදීනව දකින්න ඇත්තොත් ඉන්නවා ලෝකේ. බුද්ධාගමේ විතරක් නෙමෙයි. අනිත් ආගම් වලත් ඉන්නවා මේ කාමයේ ආදීනව කොටසක් තියෙනවා. ඒක හරියට මේ ඇඹලයා මීපැණි බෝතලයකට බැහැවුවා වගේ ඒ මීපැණි පීගෙන පීගෙන යනකොට අන්තිමට මීපැණීම වැටිලා මැරලා. අර අමෘත්‍යක් තිබිච්ච මීපැණිය ඒකම පාශයක් වඩටපත් වෙනවා. ඒක මේ මෑතකදී ඒ කාම ආසාවන් නිෂ්ඨ කරන්න ගිහිල්ලවල මේ ඇතිවෙච්ච භයානක ලිංගික රෝග, ඒ වගේම මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමත් නිසා ඇති වෙලා තියෙන ඒ බේරගන්න බැරි සමාජ තත්ත්වලින් හොඳටම පේනවා. ඒ හොඳට මොලේ තියෙන මිනිස්සුයෝ ඒකට වැටුණාට පස්සේ ඒකෙම විනාශලා යන හැටි. ඒ නිසා කාම ආසාවේ, කාම තණ්හාවේ ආදීනව තේරුම් ගත පිරිසක් ඉන්නවා. ඊට පස්සේ තමයි ඇත්තෝ ඒ ආධ්‍යාත්මයට වැටෙන්නේ, ආගමකට වැටෙන්නේ. ඉතින් ඒ ආගමට වැටෙච්ච හැම කෙනාටම හරියනව නෙමෙයි. බොහෝමත්ම කලාතුරකින් කෙනෙක් තමයි බොහොම ශක්තිමත් සීල ශික්ෂාවකට පිටලා තමන්ගේ චරිතය හදාගන්නේ. එහෙම නැත්නම් ගුණ චරිතයක් දවසින් දවස දවසින් දවස හයි කරගන්නේ ශක්තිමත් කරන කලාතුරකින් කෙනෙක්. ඒ ගුණ චරිතය මත ඉඳගෙන සමාජයක් හරියන්නේ ඊටත් බොහෝමත්ම සුළු පිළිසකට. තාමත්ම කලාතුරකින් අන්නේ එතනදී තමයි මේ අනුසය වශයෙන් තණ්හාව ඇවිල්ලා ආයසරයක් අර වගේම බන්ධනයක් බන්ධනවා. ඒක බොහොම සියුම්. ඒක ආසාවෙන් අරගෙන ඇඟේ දාගන්න එකක් වගේ පේනදී. දන්නේ නැතුව අච්චර අමාරු අරතරම්ම වහා දුක්ගෙන දෙන කාම ආසාවෙන් වෙන් වෙලා ඊ ගාවත ලැබිච්ච මේ වෙස්ස වලාගෙන පැමිණෙන මිත්‍ර ස්වරූපයෙන් පැමිණෙන මේ කාමය, ඒ කාම අනුසය දන්නේ නැතුව ඇසුරු කරන්න ගිහිල්ලා අර තුවාලේ හොදලා වනේ මොකද පෑදුනට පස්සේ විසබීජ ටිකක් අතුළු කරනවා වගේ වැඩක් වෙනවා. ඉතින් මේකට බණ කියනකොට උපදෙස් දෙනකොට සාමාන්‍ය කාම ලෝකයේ ඉඳුරම් පිනවන කාම ආසාව තියෙන කෙනාට කියන බණක් නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ භාවනා යෝගාවචරයට අවශ්‍ය කරන විපස්සනා බණක්. ඉතික පැතිම් බන්නුනේ බණක් අහන්න සුදුසුකම් තියෙනවා. එහෙම නැති කෙනාට ඒක කලෙමුණින් නමල වතුර ඇකිරෝ වගේ මේ ලෝකේ කීයක් හරි හම්බ කරන කණ්ඩවත් බැරුව අපි දඟලනවා මේ ගැඹුරු බණ ඔය බණ කණ්ඩද කියලා පැත්ත කරලා ඉගයි. නමුත් අර භාවනා කරන කෙනාට තියෙනවා මෙච්චර අවුරුදු 15ක් 20ක් භාවනා කරා 30ක් 40ක් භාවනා කරා මොකද මේක තන කරකවේ. අන්න එහෙම කෙනාට මේ පොටපාදලා දුන්නොත් තේරෙනවා කොහොමද බුදුහාමුදුරු අනිකු සාසුන් වහන්සේලාට අදුව වියස්සුනේ, කොහොමද මේ ධර්මයේ නෛර්යානික වෙන්නේ, කොහොමද මේ ධර්මය එnde ende 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 මහමුද වගේ ගැඹුරින් ගැඹුරට යන්නේ, කොහොමද මේ ධර්මයේ විසින් අපේ ඉන්ද්‍රයන් මේට වඩා ගැඹුරු ධර්මවලට සුසර කරලා සංවේදී කරලා අපිව ආර්ය තත්ත්වයටපත් කරන්න කියන එක ක්‍රමිකව වැඩගෙන හැටි තියෙනවා. ඒ නිසා මේ ඒ කාමයාගේ භවතාවට යන පැත්ත, කාමතාව නෙමෙයි භවතාවට යන පැත්ත අනුසයක් වශයෙන් ගත්තොත් මේ වනත කියන පදයෙන් සඳහන් කරන්නේ අන්න ඒ අනුසය වන අනුසය විය හැකි කාමසාව ධනවන මානසික තත්ත්ව ටික. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යමෙකුට අන්නේ වැනි මිත්‍රා ස්වරූපයෙන් මතුපතන කාමසාව කාම අනුසය මතු කිරීමේ යාන්ත්‍රණය දරන එක ගලවල් ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට විනිබද්ධාය භවය හේතු නැවත වක්‍ර මාර්ගයෙන් භවයට බඳින අතරමඟදී හම්බ වෙන බැලුව බැලමට පේන්නේ නැති බැලුව බැල මිත්‍ර ස්වරූපෙන් පේන මිත්‍ර ප්‍රතිරූපකෙක් දැනගෙන අන්න ඒක හැසිරීමේ විශේෂ ඥානීය කියන කෙනාට මේ සංයෝජන ධර්ම මේ හැකිලි ගලවන්න පුළුවන්කමක් තියෙනවා. ඒ අනුව වනත කියන පදේ තමයි අපි අද විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. වනතේ කියලා කියන්නේ පොදු හොදු මතුපිට පේන කාමාශාව නෙමෙයි, ඒ කාමයාගේ තණ්හාවගේ අනුසය අවස්ථාව. මේ අනුසය අවස්ථාව දැක ගන්න නම් අර ගොරෝසු පට පිට තියෙන කට්ට ගලවන්න ඕන. ඒලෙල්ල ගැලෙවුවට පස්සේ තමයි ඇතුලේ මේක තියෙන්නේ. මේක බොහෝ මුරුද්දුවට බොහෝම ප්‍රියලවන සුළු විදියට තිබුණට පාෂයක් තියෙන මෙතන. ඒ පාෂය පිළිබඳව කවදාකවත් එතෙන්ට නොදැනුවත්ව ගිහිල්ලා තමන්ගේ සුවය බූජානේ තමන්ටම පහළ විඥානකින් කවම කවදාකවත් ගැලවෙන්න බෑ. ඒ නිසා උත්සාහ කළ පුද්ගලිකව කරන උත්සාහයෙන් මේ දක්වායිද කියන එකත් එකයි, ගියාට මෙතනින් එහාට ගලවන්න බෑ. මෙතනින් එහාට අනිවාර්යයෙන්ම සර්වඥ උපදේශයක්, සර්වඥ ශ්‍රාවක උපදේශයක්, කල්‍යාණ මිත්‍රගේ ඇසුරක්, පරතෝපෝෂයක් අවශ්‍යයි. ඒක නිසා සර්වඥන් වහන්සේගේ භාවනා ක්‍රම උගන්නන අවස්ථාව ගැන සඳහන් කරනකොට මේ පරිසම්පදා මාර්ගයේ භාවනා ක්‍රම හතරක් පුරුදු කළ තියෙනවා. එකක් තමයි සමත පූර්වංගම විපස්සනා. කෙනෙක් සමත පටන් අරගෙන සමතේ යම් ප්‍රමාණයකට උපචාර සමාධිය හෝ ප්‍රථම ධානය හෝ ද්විතිය ධානය හෝ චතුර්ථ ධානය හෝ අනිකුත් අරූප ධානය යමකින් හෝ විපස්සනාවට හරවලා සමත පූර්වංගම විපස්සනාවෙන් නිවන් කෙලවර කරන්න පුළුවන්. තව එකක් තියෙනවා විපස්සනා පූර්වංගම සමතේ. ඒක තමයි හුඟක් වෙලාවට මේ කාර්යබහුල ජීවිතවල ජනප්‍රිය වේගන යන්නේ. අර සමතේ කරන්න තරම් විවේක භාවනා මධ්‍යස්ථාන නැහැ, අරණ්‍ය සීනාසන නැහැ. කොහොම හරි පුළුවන් තරකින් සතිය පුරුදු කරලා මේ ගත කරන කාර්යබහුල ජීවිතයේදීම සමාධියට වැඩිය සතිය ඉස්සර කරලා කොහොම හරි මේ විපස්සනාව කියන එක මේ අමතර දැක්ම පුරුදු කරලා හිත අර කලබල කංකරච්ච කටළු අතරේ කීකරු කරගන්න පුරුදු කරාට පස්සේ යාට පුළුවන් ඕනනම් සමාධියකට හිත යවන්න, ධානයකට හිත යවන්න පුළුවන්. එතකොට අර වගේ මූලික නිස්සද්ද පරිසරම ඕනේ නැහැ. ටිකක් කලබලකම් කටළු කීද්දි හිත දැඩි කරගෙන භාවනා කරලා විපස්සනා පූර්වංගම සමතයට යන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා යුගනන්ද භාවනා කියලා. විපස්සනා සුසුත්ත්‍යක් අමොත් ඒක කරනවා, සමථ සුසුත්ත්‍යක් අමොත් එහෙම කරනවා. දෙක එකට ගැට ගහලා හරක් දෙන්නෙක් මැදපු නඟුලක් වගේ යුගනන්ද භාවනා කරන්න පුළුවන්. ඒ යුගනන්ද භාවනාව ඉස්සරහට යනකොට සමථ පූර්වංගම කෙනත් විපස්සනා පූර්වංගම කෙනත් දුර අරගෙන යන්න ඕනේ. තමන් මේ සමථ යානික උපනිෂ්ඨේ සම්පත්‍ය සහිත කෙනෙක් විපස්සනා යහනක උපනිශ්‍රේ සම්පත්‍ති කෙනෙක් කියනවට වඩා ඉස්සරහට ගියාට පස්සේ කොණ්ඩ තියෙන කෙනා දැත්තට බඳිනවා කියලා කතාවක් තියෙනවා. ඒ නිසා සමතේට උනත් සමත ගොන්නා විපස්සනාට උනත් විපස්සනා කරනවා කොහොම හරි කියලා කපාන යන ක්‍රමයක් තියෙනවා. මේ තුන සාමාන්‍ය ප්‍රසිද්ධයි. මේක මේ තර්කෙට පෙර. නමුත් හතරවෙනි ක්‍රමයක් තියෙනවා ධම්මොද්දච්ච විග්ගහිත මානස කියලා. මේකෙ ඉච්චර ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ඇත්තටම මම ඔය ප්‍රවිති වෙලා අවුරුදු 7කට විතර පස්සේ උපසම්පදා වෙලා අවුරුදු 7කට විතර පස්සේ බුරුමේ ඉඳලා පාවොක් ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කරලා හැම තැනම වගේ ඇවිද්දා. අන්නේ ගමනේදී උනාජුංගක් වැඩ හිටිය අපේ එයා පැත්තේ ධර්මායතනය ඇවිල්ලා එක දවසක් නිස්සාරණයට ආවා. ඇවිල්ලා කිව්වා ගෙවල් ඇතුළට මට එන්න බෑ, මම අර හේවණ දැනක ගහක් යට බාවිලා ඔක්කොම නිස්සාරණවනේ සංඝයාත් එකතු වෙලා හේවණල්ලේ දානෙන් පස්සේ අපි ධර්ම සාකච්ඡාවක් කරා. ධර්ම සාකච්ඡා කරනකොට අපේ එවකට හිටපු ලොකු ස්වාමීන් වහන්සේ කේමනන්ද ස්වාමීන් වහන්සේ බොහෝමත්ම භක්තිමන්තව මහසි භාවනා ක්‍රමයේ කරන කෙනෙක්. පාවුසයිටි බාලයි පාවුසයි එතකොට බොහොම රටේ ලෝකෙ පිළිගත්ත කෙනා. ඒ ස්වාමීන් වහන්සේ ඇහුවා ස්වාමීන් වහන්සේ මේ ධම්මොද්දච්ච විග්ගහිත මානස කියන්නේ මොකද්ද කියලා. එතකොට මම වටපිට බැලුවා මම වචනෙවත් අහලා තිබුණේ නැහැ. එහෙම භාවනා ක්‍රමයක් පිළිඳ වචනෙවත් අහලා තිබුණේ නැහැ. මන්දරණීය කියන සමත පූර්වංග විපස්සනා විපස්සනා පූර්වංගම සමතේ තා යුගනත්. ඊට පස්සේ පාවොක්සයිඩ් මතක් කරා මේ භාවනා කරගෙන යනකොට මේ උපක්ලේශ කියලා જાතියක් පහළ වෙනවා. ඒ උපක්ලේශ වලට ප්‍රේම කරුවොත් අහුනොත් තෘෂ්ණාව ඇති කරුවොත් ඒ පුද්ගලයාට එතනින් එහාට යන්න හම්බ වෙන්නේ නැහැ. එනිසායි පහළ වෙන උපක්ලේශ උද්දච්චය පිණිස හේතු වෙන්නේ තියෙනවා. මනසේ කැළඹීම පිණිස හේතු වෙන්නේ තියෙනවා. අන්නේ මනසේ ධර්මයෙන් හට ගන්නා වූ කැළඹීම ප්‍රහාණය කිරීමේ ක්‍රමයක් බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. ඒකට තමයි කියන්නේ ධම්මොද්දච්ච විග්ඝහිත මානස කියලා. ඉතින් ඒක මට ප්‍රශ්නේ අලුත් දෙයක් වුණා, උත්තරේ අලුත් දෙයක් වුණා. පස්සේ හන්දෑවි කියලා මම කේමනන්ද සාංශ කියලා වැඳලා හුවා සාංශ මේක මොන පොතේ කොහෙද තියෙන්නේ කියලා. ඊට පස්සේ පරිසම්පදා මාර්ගයේ පොත දිගහැරලා මට කිව්වා මෙන්න මේ ටික කියවන්න, මේ පැවිදි වෙච්ච අත්ව භාවනා කරන අත්ව දැනගන්න ඕනයි කියලා. කියලා බලනකොට තියෙනවා ධම්මොද්දච්ච ධම්මොද්දච්ච විග්ඝහිත මානස කියලා. ඉතින් ඒක අපේ මාත ඥානාරාම ස්වාමීන් වහන්සේ අපේ මිත්‍රික නායක ස්වාමීන් වහන්සේ ඒ සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන කියන පොතේ කියලා තිබුණා. මම ඒ පොතත් කියවලා තිබුණා. මගේ පොත කතෝලික මිනිසුකට බයිබලේ වගේ මට උන්කොක් පිළිහිට වෙච්ච පොතක්. හැබැයි මේකට මේ කියන්නේ මේ ධම්මොද්දච්ච විග්ඝහිත මානසිකින් නම් මම දැනගෙන හිටියේ නැහැ. ඒ පොතේ හොඳට විස්තර කරනවා ලොකු ස්වාමීන් වහන්සේ අතින් ලොකු ඉතිහාසගත සේවයක් උන්වහන්සේ මේ ලාංකීය විපස්සනා සමාජයේට භාවනා සමාජයට ඇති කරා. උන්වහන්සේ බොහෝම ලස්සනට පෙන්ලා දෙනවා මේ උපක්ලේශ ධර්ම පහළ වෙන හැටි. උපක්ලේශ ධර්ම පහළ වෙන්නේ ශීල ශික්ෂාවේ පෑහෙන ශක්තියක් තියෙන කෙනෙකුට. කියන්නේ ශීලයේ පිළිබඳව ගමනට බාධාවක් නැති මට්ටමට යනකම් ශීල හොඳට පිළිසිදු වෙච්ච කෙනෙකුට තමයි මේ උපක්ලේශ පාළුවේ. ඒ කියන්නේ සමාධියෙත් නිවන් දකින්න ඕන තරම් සමාධිය. එක එක නායක මට වෙනස් වෙනවා. ආවට පස්සේ ඒ සමතය සමාධියත් එකලස් වීම තුලින් එහෙම නැත්නම් පාර ඍජු වීම තුලින් මුලින්ම මතුවෙන ලකුණු ටිකක් තියෙනවා උපක්ලේශ කියලා. අන්නේ උපක්ලේශ පහළ වෙනකොටම අනිවාර්යම යෝගාවචරයකට බැඳිරෝ. ඒ බැඳීම නිසා ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා මේක හරියට කියලා ගුරුවරයා මේක පෙන්නලා දීලා ඒ විශේෂයි මේක තෘෂ්ණාවක් බවත් මේ තෘෂ්ණාව කාම තෘෂ්ණාවෙන් වෙනස් වෙන දෙයක් බවත් මේක හේතු වෙන්නේ භව තෘෂ්ණාවට බවත් එනිසා මේකට එක වැඩි පරිූපාසනකම් ඇඟලුම්කම් ආලින්දන පවත්තන්ට එපා මෙනෙහි කළ ඉවත් කළ යුතු බවත් ගුරුවරයා කියලා දුන්නට පස්සේ සමහරුන්ට ඒත් එක අයින් කරන්න බෑ කියලා දුන්නත් අයින් කරන්න බෑ. ඒ තරම්ම තද ඇල්මක් බැඳීමක් එකට ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියන විසුද්ධි හතරක් පහළ වෙච්ච යෝගාවචරයක්. මෙතනින් පස්සේ තමයි යාට මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි කියලා කියන්නේ මේකයි මාර්ගය, මේක අමාර්ගය කියලා වැටහෙන්නේ මෙන්න මේ කඩයිම පැනනට පස්සේ. ඒකේ නිසා හරි වටින තැනක් භාවනා ජීවිතයේ. ඒ විතරක් නෙවෙයි මේ මූල ධර්මානුකූලව දාර්ශනික වශයෙන් ලස්සනට පෙන්ලා දෙනවා බුදුරජාණන් වහන්සේ මේ යන ගමනේදී බොරු වලවල්. එහෙම නැත්නම් උගුල් මේ කාලේ කියනවා ලෑන්ඩ් මයින්ස් අහුවෙන හැටි. බට්ටවල්ලා දිනවා ගියොත් කකුල කඩලා යනවා. බට්ටවල්ලා තියෙන බව දැනගෙන පරිශ්‍රමෙන් ගියොත් අපිට කඳවුරට යากන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ සතනකුත් තියෙනවා. ඉතින් මේ දේවල් හඳුන්වා දෙන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ගාක් වෙලාවට ලෝකයාට මොකද හේතුව? ලෝකයාට මේ සීලය පිරිසුදු කිරීමත් මහ ලොකු දෙයක්. දෙන්නෙන් තමන්ට සීලය අවශ්‍යයි, සීලය ලදලද අවස්ථාවේ ජීunu කර ගන්න ඕනේ කියන එකටත් බණ කියන්න ගියොත් එච්චර පිළිස කැමති නැහැ. ඊට පස්සේ සමාධිය ලැබීමත් බොහෝම දුෂ්කරයි. හැබැයි මේ සීලය සමාධිය මතින් මතුවෙන උපක්ලේශ ගැන කතා කරන්න ගියොත් ඒගොල්ලෝ හිතනවා එහෙනම් මේ සීලේ නරකක් කියන්න හදනවා, සමාධියේ නරකක් කියන්න හදනවා, මෙච්චර අමාරුවෙන් හදාගත්ත සීලෙන් සමාධියෙන් පස්සේ නේද ඔය කියන දේවල් එන්නේ, ඔව්වට කෙනෙක්ම් කරලා කොහොමද? ඒක ආශා කරන එක කාම තණ්හාව නෙවෙයි නේද, ධාර්මිකයි නේද, ආගමයි නේද කියලා තණ්හියම කල්පනා කරනවා. කල්පනා කරලා අර ඇඹලයා වැඩි වැඩියෙන් මේ වැඩි බොණ්ඩ හදනවා වගේ බීලා ඒක වැටුණාට පස්සේ සම්පූර්ණ ධර්මයට ආගමට සාසනයට වටින පුද්ගලයේ අර වගේ තැනකට වැටලා දඟලනවා දකින්නට හරිම සංවේගයක් ඇති වෙනවා. ඒක ඒ මිනිස්යාගේ දෝෂයක්ද? එහෙම නැත්නම් මේ යුග පෙරලියක්ද? කොහොමද මෙවැනි කෙනෙක් ගලවන්නේ කියන එක හරිම සංවේගයෙන් යුක්තව බලන්න පුළුවන්. අන්න ඒකෙදී පොඩි සමාජ ධර්මයක් එහෙම නැත්නම් පොඩි ඉංගියක් කරනවා නම් යම් කිසි කෙනෙක් නිවනම බලාපොරොත්තු වෙලා කරනවා නම් මෙයා ගලවන්න පුළුවන්. නිවනෙන් මෙපිට බලාපොරොත්තු වෙන මේ සුවසේවාවල් අනුන් සුවපත් කිරීම එහෙම නැත්නම් මේ ලාභ සත්කාර කියන මොන්නම හරි කුණු කන්දලක් දිහා බලන් භාවනා කරන උතන එක තැනම කරගෙන පටන් ගන්නවා දියසුලියට අවුනවා. එනිසා ඒ අහුවෙච්ච මිනිස්සුත් වග කියන්න ඕනේ කියලා කිය හැකියි. නමුත් අහිංසකයි. මොකද මේ කාම තණ්හාවට අවුලක් නෙමෙයි මෙතන තියෙන්නේ භව තණ්හාවට අවුලක්. ඉතින් ඒක නිසා භාවනා කරන අය භාවනා කරන තැන මේව අහලා තියෙනවා. මේ යන ගමනේ ගොරුවල වල වගේක් තියෙනවා. මේ යන බට්ට වලලා තියෙනවා. ලෑන්ඩ් මයින්ස් තියෙනවා. අන්නව දැනගෙන යන්න මේ ධරතය ධරතෙන් උපන් කෙලෙස් භවයට නැවත බඳින බව. ඒකෙන් කෙලිම වතින් අල්ලලා බඳිනව නෙවෙයි. සියුම් මාර්ගයෙන් වංචනික ක්‍රමයට බඳිනවා. අන්නේ බාඳින ධර්ම ටිකට අපි පොත්පත් වල දස උපක්ලේශ කියලා පැහැදිලිවම තේරවාදී උගන්වනවා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ පළවෙනිම ප්‍රධානම කඩයිම පණින්න තියෙන හර්ඩල් එක තමයි මේ උපක්ලේශ ධර්ම 10. මේ උපක්ලේශ ධර්ම 10 10ම ලොලිපොප් එකක් වගේ, අයිස්ක්‍රීම් එකක් වගේ, චොක්ලට් එකක් වගේ හරිම රසයි. මේ කියව දත්ස උත්තේ. හැබැයි නොකත් බෑ. පළවෙනි මතහටියක් කරනවමයි. කාලිවල සීමාව දන්න එක තමයි මාර්ගය සහ මාර්ගය දැනගැනීමේ ලකුණ. ඉතින් මේ අනතුරු සිද්ධ වෙන්නේ භාවනාව හරියන කෙනාටයි කියලා හිතේ තියාගන්න. ඊයේ මං කියලා දුන්නේ, ඊයේ බුදුහාමුදුර අපිට අවස්ථාව දුන්නේ භාවනාව වැරදුනාට පස්සේ පශ්චාත්තාප වීමේ දෝෂය. ධරතය. දැවිලි තැවිලි ගතිය. එතින්දි පශ්චාත්තාප වෙන්නත් එපා, හරි ගියයි කියලා උදම්මනන්න යන්නත් එපා. මේක තමයි අමාරු, විකිනන්න අමාරු නිෂ්පාදනයක් මෙතන තියෙන්නේ. ඉතින් අපි මේ උපක්ලේශ එක එක අරගෙන කල්පනා කරලා බැලුවොත් කොහොමද මේ වැඩ කරන්නේ කියලා පළවෙනිම සඳහන් කරලා තියෙන උපක්ලේශ ඕභාසය. ඕභාසය කියන්නේ ආලෝකයක් දැකීම. ඉතින් නිසා භාවනා කර කර යනකොට ආනාපාන භාවනා පිම්බීම හැකිලීම භාවනා කරන යනකොට ඒ භාවනාවේදී හිතත් කයත් අරමුණත් සංසිඳනකොට සංසිඳනකොට ඒ නීවරණ නැති බව වැටහෙන්නේම අන්ධකාරය දුරු වීමක් වශයෙන් හිස්තනක් වශයෙන් ආලෝකයක් වශයෙන් ඕභාසයක් වශයෙන් නිකන් උදේ පාන්දර තිරණගින් ඉස්සලා හාත්පස අරුණාලෝකේ නැගගෙන ඉන්නා වගේ. ඉතින් ඒකට ප්‍රිය භාවයක්, ඒකට බැඳෙන බවක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක නිසා පුද්දල දෝෂයක් නෙමෙයි, ඕභාසයක් ඇති වෙනවා. අන්නේ ඕභාසය ඇති වුණාට පස්සේ අනිත් දවසේ යෝගාවචරය වාඩි වෙන්නෙම අනේ මට අර ඕභාසය නිකන් කියන තමයි. ඉතින් ඒක ආවෙ නැත්තම් හිත නරක කරගන්න. ඒ නිසා කවදාකවත් ආයෙන්නේ නැහැ. ඒ නිසා කරන්න තියෙන්නේ ඕභාසය ආවෙ මොකද? ආනාපානේ සංසිඳිච්ච නිසා. අදත් කරන්න තියෙන්නේ ආධුනිකයෙක් වගේ වාඩි වෙලා හිමීට ආනාපානට හිත තියලා ආනාපානේ කී කරවර ගත්තොත් ඕභාසය එන්නේ ඉති තියෙනවා. ඒ වුණත් අද ආවයි කියලා හිතමු. ආවට පස්සේ ආනාපාන පැත්තක දාලා ඕභාසය දිහා බලනවා කියලා කියන්නේ කලින් ආපු අඟතියේ කණතියෙදි පස්සේ ආපු අඟ දිහා බැලිලා. ඒ නිසා මෙතෙන්ද යන්න හේතු වෙච්ච ආනාපානයේ තියෙද්දි ඒ ආනාපානයේ නිසා මතුවෙච්ච මේ අඟ කනතියේදී අඟේ බලනවා කියන එක තුච්ච වැඩක් සිංහල අපේ ගමේ තත්ත්වය හැටියට බලනවා. ඊට වැඩිය තුච්ච වැඩේ තමයි අඟේ ඉඳලා කන කන එක. ඒක තමයි සිද්ධ වෙන්නේ මේ අඟයි කනයි වෙන් කරගන්න බැරි වෙනවා. ඒ නිසා ආලෝකයේ මතුවීම සුබ ලකුණක්. නීවරණ දුර්වීමක් බව දැනගන්න. මේකට ආසා කිරීම තමයි මෙතන කියන්නේ වනත ජාගය. භව තණ්හාව නිසා ඇති වෙන අනුසයක් මෙතන තියෙනවා. එයට සාධාරණ හේතුවක් තියෙන මේක ආශා කරන්න. මොකද මේක ආවේ සීලවන්ත ජීවිතයක් තුළින්. මේක ආවේ සමාධිමන්ත ජීවිතයක් තුළින්. මේ තණ්හාව රූප, සද්ද, ගන්ධ, රස වලින් ආපු කාම තණ්හාවක් නෙවෙයි. ඒ නිසා මේක ආගමිකයි ධාර්මිකයි. නමුත් මේ ඕපාසයට ඇති බැඳීම මේකේ තියෙන බොරු වලක ස්වභාවයයි. එහෙම නැත්නම් මායාකාරී ස්වરૂපේ දන්නේ නැතුව ඕපාසය තියා බලබල ඉඳ පටන් අරගත්තොත් ආනාපානට අනදර කිරීමක් වෙනවා. ඊට පස්සේ ආනාපාන දිගේ යාගන්න බැරි වෙනවා. ඒක නිසා ආලෝකය කියලා කියන්නේ භාවනාවේ හොඳ ලකුණක් වුණාට ඒක නිසි තැන දෙනවා මිසක් ඕනෑමට වැඩි ඒක අපේක්ෂා කරගෙන භාවනා කරන්න හෝ ඒක නොලැබුණයි කියලා කනගාටු වෙන්න යනව වෙනුවට ඒක ඵලය නම් යෝගාවචරයාගේ භාවනාව වෙන්න ඕනේ ඒකට අවශ්‍ය කරන හේතු සම්පාදනය කිරීම පමණයි. ඵල අපේක්ෂාව භවතණ්ණාවට හේතුයි. ඒකට අවශ්‍ය කරන හේතු ටික තමයි හොඳට කය tempත් වෙලා තියෙනවා. ස්වභාවයෙන්ම මතුවෙන ආනාපානය බලන්නේ ආනාපානෙ මතුවෙන්න ඕනේ. ආධුනිකෙක් වාගේ කිසිම අපේක්ෂාවකින් තොරව මුළු හදින්ම ආනාපානයට ප්‍රේම කරනවා. මේ මුළු හදින් ප්‍රේම කරන්න බැරුව පස්සේ ඉන්න තියෙන ප්‍රභාස්වරය ගැන ආලෝකය ගැන කන කල්පනා කරමින් කෙරුවොත් ආනාපානෙ ඉබේම වැටෙනවා මට විපාවහයට හොදි බෙදන්න වගේ බෙදිල්ලක් බෙදෙන්නේ. එතකොට දීගේ කැඩිකල් කරන්න බැරුව යනවා. ඒක නිසා ඒ ඉස්ලාම් තමන් ආනාපානෙට ගරු කළා වගේ දැන් ඉපදිච්ච දරුවෙක් හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ හැමදාම වාඩි වෙනකොට ආධුනික හිතක් අරගෙන මට මේ ආනාපානෙ හිත පැවැත්තිල නිවන හා සමාන දෙයක් ඒ තිබුණොත් ඇති මට කියලා ඒකට ගරු කරගෙන යනවනම් ආනාපාන තුලින් හැමදාම ඕපාසයට ගිහිල්ලා ඒ ඕපාසයේ දියුණු තියුණු කරගෙන ඒ දියුණු තියුණු ඕපාසයේ තුලින් ආනාපානෙ බලන එක. දියුණු තියුණු ඕපාසයේ තියෙද්දී ආනාපානෙ බලනවා කියන එක මේ තණ්හාවේ අනුසය අවබෝධ කරගන්න අවස්ථාවක්. අපි හේතු කරන දක්වන්න කිව්වොත් මේ ඕපාසයේ ධර්මයේ තුලින් ආවේ, සීල තුලින් ආවේ, සමාධිය තුලින් ආවේ, මගේ දක්ෂකම තුලින් ආ නිසා මම මගේ ඕපාසයට ප්‍රේම කරපුවම කාටවත් මොකද කියලා අහුවොත් වෙන්නේ මොකද්ද? අර අනුසයට ඉඩ දෙන එක. එනිසා ඕපාසයේ මෙතන ඉන්න හොඟ දෙනෙක් අද්දකලා තියෙනවා. ඒ ගැන කතා කරනකොට කට උල් කරගෙන කතා කරනකොටම පේනවා හරි හරි කට්ටිය කාලා තියෙන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඒක පිළිබඳව එච්චර අගය කිරීමක් නැහැ. උන්වහන්සේ දන්නවා හොඳයි බබා කමක් නැහැ. හැබැයි උක වැඩිපුර කන්න බා දත් සෞත්වේ. බත් කන්නේ ඉස්සෙල්ලා චොක්ලට් ඉල්ලන එක දෙසට් එක ඉල්ලන එක පොඩි උන්ගේ හැටි. අම්මල දන්නවා ඒක කෑවොත් බඩ පිරුණොත් බඩ පිරෙනව නෙවෙයි වෙන්නේ අයි බත් කන්නේ. ඒක නිසා අම්මලා කරන්නේ ඒක පොඩ්ඩක් දීලා පුළුවන් තරම් බත් කවන්න උත්සාහ කරනවා වගේ ගුරුවරු පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ ඕපාසය දකින්ද හැබැයි ආනාපානෙ පාව දෙන්න එපා. ආනාපානට අනදර කරන්න එපා. කෙනෙහිලි කරන්න එපා. කෙනෙහි නොකෙළුවත් ඕපාසයට ප්‍රේම කිරීමම ආනාපානෙට කෙනෙහිලි වීමක්. අන්නේතර වනතේ තේරුම් අරගෙන ඕපාසයේ තියන්න ඕනේ තැන නතර කරන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා යස්ස වනත ජානසන්ති කේකි. යමෙකුට ඒ වනතේ කිසිත් නැත්තේද ඒ පුද්ගලයාට විනිබද්ධාය භවය හේතු කප්පා නැවත භවයක් ඇති කිරීමට හේතු වලින් නිදහසක් ඒ පුද්ගලයා ලබන්නේ. ඕපාසයට ප්‍රේම කිරීමම භවයට කරන ආසාවක්. ඕපාසයට නිසිතන දීම වෛර කරන්නත් එපා. ඒකත් මම දැකලා තියෙනවා. සමහරව හරි බයයි මෙහෙම බණකොට පස්සේ ආලෝකේ එනකොටම කරප්පන් ගන්නවා. ඒකට ඇලර්ජික් වෙනවා. ආලෝකේ આવුත් නම් සමතේට වැටෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මට විපස්සනා ඕනේ කරන්න කියලා එහෙමත් ඒකත් බෑ. ආලෝකේ එන්නදරල එක සිප්වලඳ ගන්න යන්නත් එපා. ආලින්ගනේ කරන්න යන්නත් එපා. මහා ආනාපානෙත් එක්ක ගණිතන පවත්තන එකයි මේ වචන බුද්ධ වචනෙන් අපිට කියන අදහස. ඒ වගේම ඕභාෂයේ වගේම ඕභාෂියත් එක්කම තරුණ ප්‍රීතිය ඒකට කියන්නේ ප්‍රමෝදය කියලා අනිවාර්යමට වෙනවා. නිවන ධර්ම නැති වෙනකොට හැම මස්පිඩුවක්ම හැම සෛලයක්ම බොහෝ ප්‍රමෝද තත්ත්වකටපත් වෙනවා. නිකම් මුළු ඇඟම කවුරුවරි ඇවිල්ලා මසාජ් කරනවා වගේ. දුවර ප්‍රමෝද වෙන්න බෑ. ඒ ප්‍රමෝදයේ දිගේම යනකොට ප්‍රීතියටපත් වෙනවා. ඒ ප්‍රීතිය සාමාන්‍යයෙන් කියන්නේ හොඳට පුංචි බෝට්ටුවක මුහුදේ වැඳට ගිහිල්ලා මුහුද උඩ පහළ යනකොට රැල්ල අර බෝට්ටුවේ ඉඳගෙන පැද්දෙන්නා වගේ ඒකට හොඳ සස්පෙන්ෂන් තියෙන කාර් එක වාහනයක යනකොට වලක වැටිච්චාම අර තමන් ඇතුල යන මගීන්ට දැන සැප වගේ ඒ ප්‍රීතිය හොඳට තේරෙනවා. අන්නේ ප්‍රීතිය තේරෙන කොටත් ආ දන්නවා මම හාත්පසෝ භාෂ වෙලා තියෙනවා. හැමේ ඇඟේ හැම තැනම පැතිරිච්ච ප්‍රමෝදයක් තියෙනවා. ඉතියේ ප්‍රීතියට ආස කරනවා. ධාර්මික ප්‍රීතියක් නිසා. මේක හරියට ද්විතිය ධ්‍යානයේ වාගේ සමත භාවනාදී හම්බෙන විතක්ක ਵਿਚාරයන්ගෙන් තොර වූ කිසිම මෙනෙහි කිරීමක් කරන්න ඕනේ වෙලාව. ආනපනෙ පේන්නේ නැහැ. ඇඟ හොඳටම තැම්පත් වෙලාදී. ඒ තැම්පත් වෙනකොට මේ මතුවෙන ප්‍රීතිය පස්වනක් ප්‍රීතියක් වශයෙන් අපේ පොතේ සඳහන් කරලා තියෙනවා. කනික ප්‍රීති, කුද්ධික ප්‍රීති, උබ්බේග ප්‍රීති, පරණ ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති, පරණ ප්‍රීති වශයෙන්. අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කියනවා පස්වනක් ප්‍රීතියෙන් පිනවත් හිත පිනාගියයි කියලා. අන්නේ ප්‍රීතියෙන් විශේෂ මේ ඔක්කාන්තික සහ පරණ ප්‍රීතිය වෙච්චහම ඒ පරණයේ සහ ඔක්කාන්තිකේ පේන්නේ කිරියලියක් උතුරලා ආත්මසින් වැක්කරනවා වගේ තමන් ඉඳගෙන ඉන්න මුළු ශරීරෙම පෙඟෙනවා. ඒ ප්‍රීතියෙන් පෙඟිලා ඉතිරිලා යනවා. කදාකවත් ඇති කියන්නේ හිතින් නැති විදිහ ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේකත් අර කිව්වා වගේම සීලය තුලින් එන එකක්. අර කිව්වා වගේම සමාධිය තුලින් එන එකක්. නමුත් මේකට ආස කළොත් ඒක නැවතත් තෘෂ්ණාවට හේතු වෙනවා. ප්‍රීතිය බැඳීම නිසා ගමන නතර වෙනවා. ඒ නිසා මේ ප්‍රීතිය එනකොට ආස්වාස ප්‍රස්වාසයේ හරියට ශබ්ද වේදනා හිතවිලි මැද මූණට මූණ දාගෙන ඉඳ බැලුව යෝගාචරක මෙනෙහි කළ ආස්වාස ප්‍රස්වාසයේ මතු කර ගන්නකොට මෙනෙහි කිරීමේ අන්තරයක් අපි පාවිච්චි කරනවා. ශබ්ද හිතවිලි වේදනා මැද ආනාපානේ අන්තම් පේනවනම් ඒ ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරනකොට අරවා තුලින් ආනාපානේ ඉස්මතු වෙලා එනවා. ආනාපානේ කුළු ගැනිලා එනවා. එතකොට අපිට ඕනේ තරමට හිත යවා ගන්න පුළුවන්. එතකොට ආනාපානේ ඉස්මතු කරන්නයි මෙනෙහි කරන්නේ. මෙතන ප්‍රීතිය ආවට පස්සේ ප්‍රීතිය මෙනෙහි කරපුවා ප්‍රීතියට නිසිතන දෙන්නයි මෙනෙහි කරන්නේ. එහෙම මෙනෙහි කරන්නේ නැති වුණොත් ඉන්නේ ප්‍රීතිය යවාගෙන ගිහිල්ලා ඒ භාවනා ගමනේ පැත්තකට ගිහිලා ටික වෙලාවකින් සතියක් නැතුව සමාධියක් නැතුව ප්‍රීතියක් නැතුව දන්නත් අර වෙන්නේ ඉතියි. ඒක නිසා මෙතනදී මේ ඔබහසය මේ කතා කරන ප්‍රීතිය උපක්ලේශක් බව දන්න කෙනා දෙවෙනි වතාවට ශ්‍රේෂ්ඨ වශයෙන් මේ මෙනෙහි කිරීම සාර්ථකව පාවිච්චි කරනවා. ඒ මෙනෙහි කිරීම දන්න කෙනා එතෙන් අහුවෙන තැනට වැඩි. අහුුණත් ගොඩ එන ක්‍රමය දන්නෙත් නැහැ. ඒ නිසා ප්‍රීතියක් ආව නම් ඒ ප්‍රීතිය නිසිතන වීම සඳහා අපි කියනවා ප්‍රීතිය වශයෙන් මෙනෙහි කරන්න. තරුණ ප්‍රීතිය නම් ප්‍රමෝදේ වශයෙන් මෙනෙහි කරනවා. ගඩ ප්‍රීතිය වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි නොකළොත් වෙන්නේ ඒකට එන නිකන්ති ඒකට තියෙන ආශාව ඇඟට නොදැනි වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි පස්සද්ධිය මේ ප්‍රීතියේ සාරමණ්ඩේ කියලා කියන්න පුළුවන්. ප්‍රීතියේ මදේ ප්‍රීතියේ මැද හරිය කියලා ඒ පස්සද්ධියට එනකොට හිත කය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා මේකට කියනවා. කම්මජන්තා මුදුතා ලහුතා පස්සද්ධි කියන ධර්මතා කවදාවත් අම්මගෙන් බීපු කිරියලවත් නැහැ එහෙම රසයක්. මේ ලෝකේ ඉඳගෙන බ්‍රහ්ම සැප විඳින්න ඕනේ නම් මේ ලෝකේ ඉඳගෙන දිව්‍ය සැප විඳින්න ඕන නම් මේ ලෝකේ මේ සාමාන්‍ය මිනිහෙක් ඉඳගෙන රජ සැප විඳින්න ඕන නම් පස්සද්ධිය තමයි চাইසිකේ. පුතුම සෝයලවන සුළු ධර්මතාවයක් පුතුම සමබර භාවයක් ඇති කළ දෙන ධර්මතාවයක්. ඒකට ගිහාම හරියට ඇඹලයා මීපැණියකට වැටෙනවා වගේ පුතුම ආසාවක් ඇති වෙනවා. ඒකේ කියන්නේ සාමාන්‍යයෙන් වෙන් වෙලා යන්න හිතෙන්නේ නැහැ. ඇස්පිල්ලමක් ගහන්න හිතෙන්නේ නැහැ. 100%ක් සම්පූර්ණ පිරිච්ච ගතියක් තියෙනවා. අපි සාමාන්‍ය කියන පොලොස් සම්බුලක් හදිටි ගියාට පස්සේ ඒකේ ඒකෙම පිරිච්ච ගතියක් තියෙනවා. ඒ වුණාට උම්බලකට දැම්මට ඒක පාඩුවක් නැහැ. රස වැඩිවීමක් තියෙනවා. කටගැස්මක් දාන්න පුළුවන් කටගැස්ම දැමීමෙන් රස වැඩි වෙනවා. නමුත් මේ පස්සද්දියට කටගැස්මක් ඕන කරන්නේ නැහැ. ඒකේ ඒක විසින් පිරිච්ච ගතියක් වෙනවා. ඉතින් ඒකට බැඳෙනවා. ඉතින් එතකොට යෝගාවචරයේ ආර පස්සද්ධිය අඳුන ගන්න විතරක් නෙවෙයි ඒක ප්‍රීතියෙන් වෙන් වෙන හැට ප්‍රීතියේ තියෙන උඩ පහළ යන ගතිය කම්පන චංචල හොලවන ගතියක් තියෙනවා. පස්සද්ධියක හොඳ ප්‍රණීත මෙරිච ගතියක් තියෙනවා. ඒසර පස්සද්ධිය වගේ මෙනෙහි කරන්න තරම් යෝගාවචරය ඉදිරිපත් වුණේ නැත්නම් අර පස්සද්ධියට බැඳීම ස්වභාවයෙන් සිද්ධ වෙනවා. ඒ බැඳීම තුල ඊගාදාසේ භාවනා කරන්න මේ නිවන් දකින්නේ පස්සද්ධිය ලබන්න. ඇමරිකන් භාෂාවෙන් කියනවනම් හීලින් වලට භාවනා කරන්නේ කියෝරින් හීලින් ඒ නිසා ඒකට කියන්නේ බිස්නස් බුද්ධිසම් කියලා. භාවනා කරන්න ඉන්න දවස් තුනක් අපි වා හීල් කරලා දෙන්නම් කියලා. හැබැයි මට මේ පිටියල්ලේ ගාණක් ඕනේ. ඒක තමයි මේ භාවනා හැටි. මොකද ඒ තරම්ම මේ පස්සද්ධිය විකුණන්න පුළුවන් බඩුවක්. පිටි ඒවට ගියාට පස්සේ මොකද වෙන්නේ? විකුණන කෙනායි කන කෙනායි දෙන්නම එක තැන කරකවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බුදුහාමුදුරු ගැන নানা ආකාර කතා කරන්න පටන් ගන්නවා. ධර්මයේ පිළිබඳ අමතර කතා කතා කරන්න පටන් ගන්නවා. කටළු කතා බාටපත් වෙනවා. ඉතින් පස්සද්ධිය දැනගෙන පස්සද්ධිය වශයෙන් මෙනෙහි කරනවා කියන එක ප්‍රීතියෙන් පස්සද්ධිය වෙන් කිරීම මේක නියමයේ නිකාන්තයක් බව උපක්ලේශයක් බව දැන ගැනීම භාවනාවෙන් උගන්වන්නේ නැහැ. එතන ඇසු විරූතයන්ක තියෙනවා. අනිත් ගීතිස්තර දවසේ වෙලා ඒක දැනගෙන තියෙන්නත් ඕන. අන්න එතකොට මේ පස්සද්ධියාපම දන්න මේ අතරමඟදී හම්බෙන මග ලකුණක් මිස මේ අවසාන පරමාර්ථය නෙවෙයි. කොච්චරද කියනවනම් මේ පීතිපස්සද්ධි දෙක ආවට පස්සේ හුඟව දෙනෙක් හිතනවා රහත්ලයි කියලා. මොකද ඒක අයින් කරන්න හැදුවත් යන්නේ නැහැ. අද අන්න අඩුවන සෝවාන් වෙලාවත් නැහැ කියලා. නම් කෙලින්ම රහත්ුනායි කියන මට්ටමට ඒ සතුට හිත් පහළ වෙනවා. ඉතින් මේ පුද්ගලයා තමන්ගෙන සැක කරත් මේ ප්‍රීතිපස්සක් දෙක මෙයා වහයලා ගන්න නිසා යාට හිතෙනවා නෑ ඇත්තටම මොකක් හරි වෙලා තමයි කියලා. ඉතින් මේ ලංකාවේ ඉන්නව හරියට දැන් එහෙම වෙච්ච කට්ටිය. පඳුරකට ගැහුවොත් 3-4 දිනක් ඉන්නවා රහතන් වහන්සේලා දැන්. ඒ කට්ටිය කියනවා මම ඔය ඇත්තට බෑ කිව්වට මට පුළුවන් වෙලා තියෙනවා මම කරලා තියෙනවා එන්න බෑ ගාට දවසක් බණාන්නේ ඒකට සෝවාන් වෙනවා දෙක අහනකොට මෙහෙම වෙනවා නැත්නම් ධ්‍යාන ලැබලා දෙනවා හරියට රන්දුව මේ දවසවල ඒ මොකද මෙතෙන්ද අනකොට මේ අදිමානය මේ කියන කාම අනුසය රාග අනුසය වගේ කියන මේ වංචනික ධර්ම පිළිබඳව බුද්ධෝපදේශයක් එහෙම නැත්නම් මේ ථේරවාදී වගේ සම්ප්‍රදාන කුල ආගමක තියෙන ඒ බරහාර ගති නැතුව කටමැද දොඩවන්න පටන් අරගත්තොත් මේක නිකන් ඇමක් බවට පත් වෙනවා. මේ බොරුකාරයෝ නෙවෙයි. ඒක අටුවාව පිස්සර කරනවා පැහැදිලිවම හොඳ පිං ඇති. හොඳ උපනිෂේ සම්පතිය තියっと සාසිත හරීම පාඩුවක් මේ ඇත්ත මේ එකතැනක ටැග් ගහන එක. නමුත් කරන්න දෙයක් නැහැ කොට ගන්න බෑ. එයා අනිවාර්යයෙන්ම හිතනවා මට දැන් මොකද වෙලා කියලා. පුංචි වැඩකුත් නෙවෙයි. ඉතින් ඒ නිසා මේක පිළිබඳව දැනගෙන යෑම ධරතය වනතය පිළිබඳව දැනගෙන යෑම මේ බුද්ධෝත්පාද කාලෙක අපිට ලැබිච්ච වාසනාවක්. දැනගත්තට පස්සේ මොකද කරන්න තියෙන්නේ? Taman ලැබෙන සෑම සම්පත්තියක්ම අවතක්සේරුවට ලක් කරන්න. කරුණා විරහිතව ලැබිච්ච සෑම ඥානයක්ම සෑම ධ්‍යානයක්ම නෑ මේක ධ්‍යානෙ නෙවෙයිමයි කියලා හිතන්නේ. හැම ඥානයක්ම නෑමයි කියලා හිතන්නේ. ඔබට පුළුවන් නම් ඔප්පු කරපන්. මම කියනවා නෑයි කිය. ඒ වෙනුවට අද වෙලා කියන මොකද්ද ගෝලෙක් ඇවිල්ලා යන්නම් භාවනා කරන ගුරුවරයා ගිහිලා කියනවා එහෙනම් සෝවන් වෙලාද බලන්න ඉන්නේ ගෝලයා කියනවා නෑ ඒක දැන් ගුරුවරයා කියනවා නෑ සෝවන් වෙලායි කියලා ඉතින් අලි අවුලක් වෙලා තියෙන්නේ ගුරුවරයා දෙන්න දෙ බාර ගන්නත් බෑ බාර ගන්නත් බෑ මහා ප්‍රශ්න මත වෙලා තියෙනවා මොකද මේ ප්‍රතිඵල බලාපොරොත්තුෙන් කරන භාවනාව නැමැති තුච්ච වැඩේ නිසා භාවනාදී අපිට තියෙන හේතු සම්පාදනයේ පමණයි ඵල අපේක්ෂාවක් ඕනේ නෑ ලැබිච්ච සෑම ඵලයක්ම අභියෝග කරන්නේ නැහැ මේක උපක්ලේශයක් වෙන්න පුළුවන් මේක අනුසයක් වෙන්න පුළුවන් ඒ නිසා නැවත නැවත ඔප්පු කරන දෙක එනවන අයින එක හරි යවතක් තීරු ලක් කරයි කියලා නැහැ විත්ති නැහැ හරි දේ එනවන එනකොට මෙනෙහි කරන පසද්දී පසද්දී වශයෙන් ආයේ ඉඳයි එතකොට නියමයක එනවා හරි මේ නියම එයාගේ තත්ත්වයට ගැළපෙන එක එනවා ඒ තමයි අදිමොක්කය අදිමොක්කය කියලා කියන්නේ ඉස්සරහා බලලා ඕනේ තීන්දුවක් ගන්න පුළුවන් තත්යකට එනවා කැන්දේ ගල බේරුවා වගේ හරිම පිරිසිදු භාවයක් එනවා හිතට. විචල්්‍ය සාධක රාශියක් තියෙනකොට මම කළ යුත්තේ මොකද්ද? මෙහෙමයි කෙරෙන්න ඕනේ කියන එක පෙරදක්මක් එන්න පටන් ගන්නවා. ඉතින් පෙරදක්ම ආවට පස්සේ උඟ දෙනකොට එනවා මේක නම් ලෝකෝත්තර තත්යක් වෙන්න තියෙන්නේ. ඒකෙදි ත්‍රවටෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? ගුරුවරයා ළඟට ගිහිල්ලා කියන්නේ ගුරුවරයා මම හිතේ රහත් නැහැ. යාට කියලා වැඩක් නැහැ. ඊරිසියාවට මට මේ ලැබෙන ලැබෙන දෙපුංචි කොල්ල කතා කරන්න කියලා කියන මේක අමාරුයි. මම ලැබුවේ ඒ නිසා කමඨාන් සුද්ධ කරන්නත් නැවිත් ඒ කියන ධර්මයේම අදහගෙන යන්න පටන් ගන්නවා. ඉතින් ගුරුවරුන්ට හරියට උපක්‍රමය ගන්න වෙනවා මෙතනදී. ඒ ඥාණයෙන් ඒ ගෝලයාට රිදවන්නේ නැතුව මේ ඇති වෙලා තියෙන தত্ত্বය මඟාරවල මොකද සාසනික වශයෙන් වැදගත් අයට මේක වෙන්නේ ඒ නිසා ප්‍රයෝගශීලීව කටයුතු කරන්න වෙනවා යාට බැරි නම් ගුරු උපක්‍රම යොදනවා මේ තියෙන බොරු වලින් ගලවලා කොට දා ගන්න. ඒ වගේම තමයි පග්ඝහ කියලා කියන්නේ පග්ඝහිත විරිය නැගිටින්න පැයක් දෙකක් තුනක් දාන වේලක් නැති උනත් නැගිටින් නැතුව යන්න හිතේ. වෙනදා අපිට මේ විනාඩි 15 20 ඉන්නකොට නැක පුරාම වෙහෙස වේදනා තියෙද්දි පග්ඝහ අවස්ථාවකට පස්සේ සම්පූර්ණ charge වෙච්ච බැටරියක් වගේ ඕන තරමක් කලින් ඉන්න පුළුවන්. කිසිම නැහැ. කයි වෙහෙසක් නැහැ. හිතේ වෙහෙස කරගතියක් නැහැ. යන්න පුළුවන් ගතියක් එනවා. ඒක එතෙන්දිත් අපිට හිතෙනවා මේක මේ අධිමානසික ශක්තියක් වෙන්නේ මොකද මගේ ඇඟේ නම් මෙහෙම කොන්ද ගලින් කරගෙන ඉන්න පුළුවන් ගතියක් තිබුණේ නැහැ. අරමුණ මොන දකින් ඉන්න පුළුවන් ගතියක් තිබුණේ නැහැ කියලා මේ පග්ඝහ පිළිබඳව මේක මගේ පග්ඝහ මේ පග්ඝහ මමයි මේක මගේ ආත්මයයි කියලා අල්ලන ගතියක් එනවා. ඒකත් ඒ විදිහට බෙදී කරන්න ඕන. මේක පග්ඝහ කියලා කියන්නේ වීරියේ පග්ඝහිත විරිය කියලා. මේකට කියන්නේ ගත්ත දේ අතනාරින වීරියක් එනවා. ඉස්සෙන්න අරමුණ දෙනකොට වැටෙනවනේ, හැලෙනවනේ, ශබ්ද වේදනා ඇතුළ අරමුණ හැලෙනවා. මේ වෙලාවේ හිතින් ප්‍රතික්ෂේප කරත් මූල කර්මත්තන හිතයන්නේ. ඒ තරම් පග්ඝහිත විරියක් එන්න පටන් ගන්නවා. එතකොටත් කල්පනා කරන්න ඕනේ මේක උපක්ලේශයක් වෙන්න පුළුවන්, මේක වනතයක් වෙන්න පුළුවන්, මේකට රාග කළොත් ආශා කළොත් අනුසය වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි සුඛය අර පීති සුඛ පස්සද්දි කියන තුන එකම පෞලි නියුන් සහෝදරයෝ වගේ පීතියෙන් පස්සද්දියට පස්සද්දියෙන් සුඛයට යනවා. ඒ සුඛයට ආවට පස්සේ ආනාපානය ආශ්වාස ප්‍රශ්වාස කියලා ගත්තොත් ආශ්වාසයේ ආස්වාදයක් බවටපත් වෙනවා. හුස්මක් ඇතුළට ගන්නකොට තේිනවා මුළු ලෝකෙම තියෙන සැප සම්පත් සේරම මේ හුස්මේ තියෙනවා. රූපයක් බලලා සද්දයක් අහලා ගඳක් බලලා රසක් බලලා පහසක් ලැබෙනවා. හිතෙන් ධර්ම අවබෝධ කරන වගේ හැම හුස්මක් තුලම නිවන හා සමාන ආස්වාදයක් එන්න පටන් ගන්නවා. බියුටිෆුල් බ්‍රීදින් කියලා කියන්නේ. ඉතින් කාට පස්සේ හිතෙනවා මේ හුස්මේ සියලුම ජීව ශක්තිය තියෙනවා. ඕන තරමක් වෙලා ඉන්න පුළුවන් මට වතුර ඕනෙත් නැහැ, කෑම ඕනෙත් නැහැ. මිනමනකට න වාතයේම ජීවත් වෙන්න පුළුවන් කියන මට්ටමට මේ ආස්වාසයේ තියෙන ආස්වාද ගතිය එනවා. ඒක ආනාපාන සති සූත්‍රයේ පිළිබඳව ආනාපාන සමාධිය ගැන කතා කරන සර්වඥයන් සඳහන් කරන්නේ සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච. ආනාපානෙ මේ වගේ කීකරු කරගත්තට පස්සේ සන්තෝචේව පනීතෝච බොහොම සාන්තයි, බොහොම ප්‍රණීතයි, මිකිරි වාගේ නැත්නම් හොඳට පදම හරිය බලස් නබුලක් වගේ බොහොම රසයි. අදී සන්තෝචේව පනීතෝච අසීචන කෝච කිසිම දෙයක් පිටින් ඕනේ කරන්නේ නැහැ. ඒක විසින්ම 100%ක් සම්පූර්ණයි. ලුණු ඕනේ, උම්බලකට ඕනේ, මොනක්වත් නැහැ. ඒකෙම සම්පූර්ණයි සුකෝච. කිනෙකුට දෙන්න පුළුවන් නම් මේ ලෝකේ තියෙන උත්තරම සම්පත්‍ය ඔච්චර තමයි. අපි බූදල් කියලා දෙනවා, අරක දෙනවා, මේක දෙනවා, ඒවා තේරම බොහොම ග්‍රාම්‍ය ලාමක දීමක්. නමුත් අපේ දරුවෙකුට, අපේ අම්මා අප්පට, අපේ ගුරුවරයෙකුට මේ භාවනා කළ භාවනා සුඛය අරන් දෙන්න පුළුවන් නම් එච්චර උතුම් සම්පත්තියක් නැහැ. නමුත් මේකෙත් තියෙනවා බැඳුනොත් වනතයක් වෙන්න පුළුවන්, භවරාගයක් වෙන්න පුළුවන්. නිසායි සුඛය එනකොට ආපු ගමනේ සිප වැරඳ ගන්න යන්නේ නැතුව සුඛය වශයෙන් මෙනෙහි කරන තරම් කොන්දක් තියෙනවා. සුඛය වශයෙන් මෙනෙහි කරන තරම් මේකේ තියෙන මේ පාෂේ තේරුම් අරගෙන තියෙනවා. හොඳ දේ තමයි. නමුත් මේකේ තියෙන්න පුළුවන් යටි උගුල තේරුම් අරගෙන, ඒ වනතේ තේරුම් අරගෙන වැඩ කෙලෙතු කිරුවේ නැත්නම් මේ සංසාර ගමන ඉවර කරන්න බැරි වෙනවා. නිසා සුඛය ඊකට ඥානය පහළ වෙනවා. ඒ ඥානයේදී මේ කියන බණ, තමන් කියපු සූත්‍ර, ඇහිච්ච දේවල් ඉන්දියාප්පන් රැල් දිගේ ඇරෙනවා. කොණ්ඩේ නිකන් ගැට ඇරලා සුද්ධ කරගත්තා වගේ. කැඳේ ගලබේරු වගේ හොඳට තේරෙන්න පටන් ගන්නවා. එකකට හිත දාපු ගමන් ඒකෙන් ඒකට හේතුඵල ධර්ම පුදුමාකාර තාලයකට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට හිතනවා අනේ මේ ධර්මද තේරෙද්දි නේද මේ අනික් කතිය කහ කහ කැහ කැහ මේ දඟලන්නේ, මේ යත්තන්න කියලා දෙන්න ඕනේ ආනාපාන කරන හැටි, ඉඳ ගන්න හැටි කියලා අනික් අයට බණ කියන්න ලෑස්ති වෙනවා. එහෙම නැත්නම් ලූල්ලි යන්න පටන් ගන්නවා අත්තම්මටයි මාමටයි නැන්දම්මටයි. එහෙම නැත්නම් ටෙලිෆෝන් කරන්න බලන් ගන්නවා අනේ මං වගේ හරියට දැනගෙන භාවනා කරනවා ඕගොල්ලන්ට ඔච්චර අමාරු වෙන්නේ නැණි කියලා අර ලාර තුම්පනේ කතාවක් තියෙනවා. ඒ මිනිස්යා මද්දහනේ කිතුල් ගහක් නැගලා තියෙනවා මේ තුන් කැත්ත කපන්න. තුන් ගැත්ත කපනවා කියන හොඳට තෙලිජ වැටෙන ගහේ උදේට දවල් රැට කපලාමයි දවලුත් තස් කරනවා නැත්තම් මුට්ටි පිරේ. මත්දහනේ කපනකොටම මිනිස්සු දුවන ඇවිල්ලාගලු ගහ උඩින් දැදි පවුලට බබා හම්බුණයි කියන. අර මිනිස්සයි තාගත්තුලු එතකොටම ඡායාව මනින්න ඕන නිසා කිතුල්පත්ත දිගේ මැනගෙන ගියලු දෙටි ගහල වැටනවලු මිනිහ හරියටම බබා හම්බෙන්නේ නැකද. ඉන්ද ඇතුල් පැත්ත පිට පැත්තන දන්නේ කිතුල් පිට්ට උඩ පියවර මැන්නේ කියලා තියෙනවා. මේ ඉන්න තැන මතක නැතිනවා. මේ ඉන්න කිතුල් ගහ උඩ යමනස දන ගහින් බැස්සොත් එimhe ඡායාව වෙනස් වෙනවනේ. පිට්ට උඩමයි. අන්න ඒ වගේ මේ ඥානේ පහළ වෙන්න පටන් ගත්තට පස්සේ සමහරුන්ට ඉවස ගන්න බෑ. කියලා ඉවර කරන්නත් බෑ. ලියලා ඉවර කරන්නත් බෑ. මොකද ඇත්තටම කියනවා නම් පිරිසිදු උල්පතකින් පිරිසිදු වතුර ඉන්නවා වගේ. එන්න පටන් ගන්නවා මේකේ ඔය කියන නාම රූප වෙන්නේ නැහැටි මේ හේතුඵල ධර්ම කර්මය සහ කර්මඵලයේ බලපාන හැටි ඒ වගේ මේ අනුසය ධර්ම වැඩ කරන හැටි මේ නිසා මිනිස්සු වැටෙන වැටිල්ල අපි සංසාරේ හිටපු හැටි මම මේ ආත්මේ මේ සතුපත්තානේ කරන්න ඉස්සර කරපු තකතිරුකන් අසුපත්තානේ පස්සේ මේ දේවල් වල තියෙන විෂදභාවය පිරිසිදුවට එන්න පටන් ගන්නවා ඒක කොච්චර එනවද කියනවනම් තව කාට හරි නොකිය බෑ ඒ තරමට මේනවා. ඉතින් එතකොට උනත් කියන්නේ මේක මේ මාර්ගය සහ අමාර්ගයේ තේරුම් ගැනීමේදී මතුවෙන උපක්‍රේෂයක් තින්සයික මෙනෙහි කරලා නතර කරා. නතර කරනවා කියලා කියන්නේ ඥානය නතර කරනවා කියන එක නෙවෙයි. ඥානයට ඇදි අතිරේක ප්‍රේමේ, අතිරේක ආලිංගනය, අතිරේක බැඳීම, අතිරේක වනතය නතර කරගන්න පුළුවන් වෙන මේ ඥානය කියන්නේ නිවන නෙවෙයි. නිවනේ අනකට හම්බෙන වැදගත්ම දෙයක් වෙන්නේ නම් නිවන නෙවෙයි කියලා ඒ නිවන අදහන ගතිය. දැන් සාමාන්‍යයෙන් භාවනා කරනකොට ඥානය පහළ වෙනවා, දියුණු වෙනවා කියන එක ඇත්ත. ඉතින් කවුරු හරි ඥානය බලාගෙන භාවනා කරනවා උතන් නතර වෙනවා. බුදු දඥාන්ති කියනවා මේ වගේ ධර්මතාවයක් මේ වගේ ලාමක දෙයකට හේතු කරන්න යන්න එපා. මේක ගෙනියන්නේ බොහොම ඈත තැනකට මේ අතුරු ඵලයක්. අතුරු ඵලේ නතර වෙන්න එපා. ඒකට අර පිටුල් පැත්ත පිට පැත්ත නොදන්නේ කතාවට වැඩේ. එනිසායි ඥානේ පහළ වෙනකොට හෙටත් මේක පහළ වෙන්න ඕන තත්තරන් දෙනවා මිස ඒ ආපු ඥානේ පාවිච්චි කරලා ඊගාවට තියෙන භංග ඥානෙට යනවා මිස මේ උදයබ්බේම කැරකැරකින් යන නරක. ඒ ඥානේ කියලා කියන්නේ ඕභාෂයට එහෙමදී බොහෝම ජීවුණු තත්ත්වයක්. ඒ කියන්නේ අපි ඇත්ත වශයෙන්ම මනුස්ස ලෝකේ බලාපොරොත්තු වෙන උසස්ම දේ. නමුත් භාවනා ජීවිතේ නැත්නම් නිවනත් එක්ක බලනකොට විපස්සනාවට කිසිම දෙයක් ලොකුත් නැහැ කිසිම දෙයක් පොඩිත් නැහැ. ඔය කොස්මාම අතර්විදීස් ලංකාවේ කොස් වවුන ව්‍යාපාර ගියාර්පතිය ජාතික ප්‍රකාශ කරලා දීලා මට ලංකාවේ තියෙන හොඳම කෑම තමයි කොස්. කොස් පුරුදු කරන්න ඕනේ. ඊට පස්සේ ආ ජාතික ව්‍යාපාර දියුණුවකම සමාරු ඒ කාලේ ලක්ෂ්‍ය දීලා තියෙන. ඒ කාලේ ලක්ෂයක් කියලා කියන්නේ වටිනා ගාණක්. තමාරු සතේ දීලා කියන එයා කියලා තියෙනවා මං කරන ජාතික ව්‍යාපාරට මට ලක්ෂේ ලොකුත් නැහැ සතේ පොඩිත් නැහැ කියලා. ඒ සතේ උනත් දෙන්නේ මේ මනුස්සයා බොහොම කැක්කුමයි මට ඒ සතේ වටිනවා. අර මනුස්සයා ලක්ෂයක් දුන්නා කියලා මට ගාණක් නැහැ. අන්න ඒ වගේ තමයි මේ ජාතික ව්‍යාපාර දියුණු කරේ. ඒ නිසා මේ භාවනා කරන කෙනා හිතන්න ඕනේ ඒ විපස්සනාවට කිසිම දෙයක් ලොකු නැහැ කිසිම දෙයක් පොඩි නැහැ. උපේක්ෂාවයි වැදගත් වෙන්නේ. නොසැලෙන ගතිය වැදගත් වෙන්නේ. මේ හොඳ ධර්ම ආවත් ඒ මහානාකාරයට ගන්න. මේ ධර්මතාවයෙන් ඇතිවෙච්ච ඵලයක් මිස මට වෙච්ච ලාභයක් නෙමෙයි. මේ විදිහට භාවනා කරනවා නම් හේතුඵල ධර්ම සම්පූර්ණ හොඩත් කාටත් ඥානෙ පහළ වෙයි. මේ ඥානෙ මගේ නෙවෙයි. මේ ඥානෙ මම නෙවෙයි. මේ ඥානෙ මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒක මෙනෙහි කරන එක තමයි මේ ධම්මුද්දච්ච පහාන විග්ගහිත මානස කියලා කියන්නේ. ඒ හොඳ ධර්ම පහළ වෙනකොට gediya pitin කණ්ඩ යන්න එපා. පොඩ්ඩක් මෙනෙහි කරන්න පුරුදු වෙන්න. එහෙම නැත්තම් මේකට ප්‍රේම කිරීම කාමාශාවට ප්‍රේම කරන නැත්නම් කාමයට ප්‍රේම කරන තරම් නොවුනට භවආශාව ඇති කරන සංසාරින් ගලවන්න කොක්ක දිගෑරෙන්නේ නැහැ කොක්කක් වදින මේකටම බැඳීමක් ඇති කරන නිසා ඥානිය ඊට උපට්ඨාන ශක්තිය කියලා කියන්නේ සතිය උපතිත්ත්‍ය සතිය සුපතිත්ත්‍ය සතිය ඒක සම්පූර්ණ පිරිච්ච සතිය කැඩි කැඩි වැටි වැටි යන එකක් නෙමෙයි එක දිගට අදිස්ථාන කරන්න පුළුවන් මට තව විනාඩි 15ක් මේ පරියන්ක ඉන්න පුළුවන් විනාඩි 15ෙම සතිය පාත්තන්න පුළුවන් මේ විනාඩි 15ෙම ආස්වාද ප්‍රසවාස වෙන් කළ දැක් ගන්න පුළුවන් මේ විනාඩි 15ෙම ආස්වාද ප්‍රසවාසයේ මැද තියෙන ගැප් එක දකින්න පුළුවන් කියලා ලෑස්ති කරලා කියලා යන්න පුළුවන් ගතියට එනවා කතරන් සතිය දී දණ්ඩක් වගේ අතට එන්න පටන් අරගා. ඒ දැනගන්න ඕනේ මේක හේතුඵල ධර්මතාවයක ඵලයක්. මෙන්න මේ ටික ඔක්කොම මේ උපත්ිත සතිය පුරුදු කරාට පස්සේ උපේක්ෂාවක් උපේක්ෂා කියන මේවට නොසැලෙන ගතියක් එනවා. ඒක එතෙන්දි තමයි උඟ දෙනෙක් ඔය මේ සංඛාර උපේක්ෂාවයි මෙතෙන්දි හැමිනේ උපක්ලේශ උපේක්ෂාවයි හරිම අමාරු වෙන්න ලඳවගන්න. ඉතින් ඒ නිසා මේ උපේක්ෂාවට ආපු කෙනෙක් මම රහත් වුණායි කියලා හිතුවට එයා වැරද්දක් කරන කෙනෙක් නෙවෙයි කියලා කියනවා. මොකද එයාට වෙන කරන්න දෙයක් නැහැ. උපේක්ෂාවේ ඒ තරම්ම ඒ මනුස්සයා අතරමං කරනවා මෙතනදී. ඒ නිසා අපේ ලොකු සාන්ති කියලා තියුනේ එහෙම රහත් වෙන්න පුළුවන්. නමුත් කුණේ නැහැ කියලා කල්පනා කරගෙන යන්න. අවතක්සේරුවට ලක් කරගෙන යන්න. අනුන්ගේ දේවල් නෙවෙයි තමන්ගේදී. මෙන්න මේ ටික ඔක්කොට මෙහෙන් තමයි නිකාන්තිය කියන එක තියෙන්නේ. නිකාන්තිය තමයි මේ බන්ධනේ ඇති කරන්නේ. නිකාන්ති කියන්නේ කාන්දාන් ශක්තියට, අයස්කාන්ත ගතියට, ප්‍රීතියට බන්ධන ඇති කරනවා, ඕභාසයට බන්ධන ඇති කරනවා, ඥානීයට, සුඛයට, පස්සද්ධියට මේ සෑම දෙයකටම බන්ධනයක් ඇති කරනවා. ඒ බන්ධනේ මේ කාමයට තියෙන බන්ධනේ වගේ ගොරෝසු මුර්ග අවලං බන්ධනයක් නෙමෙයි. බොහොම සියුම්, බොහොම ආර්ය ලෝකයට ගැළපෙන එකක්. නමුත් මේ බන්ධනේ අයින් කරන්න බුදුහාමුදුරන්ට බෑ, ගුරුහාමුදුරන්ට බෑ, කලින් තලකලා කරන්න බෑ. එතෙන්දිම හරියට මෙනෙහි කරගත්තේ නැත්නම් මේ ඇති වෙන කාම ආසාව, ඒකට කාම ආසාව නෙවෙයි අත්‍යන්ත කියන්නේ භව ආසාව, මේ අනුසේ කෙලෙස් පිළිබඳ හොඳ පාඩමක් බවටපත් වෙනවා. මේක විස්තර කරන විසුද්ධි මාර්ග අටුවාවෙන් මේ විසුද්ධි මාර්ගයේ මෙහෙම කතාවක් කියලා තියෙනවා. මේ ඇත්තටම දුකක් මේ මතුවෙන්නේ. මේ ඕභාසය දුක්ඛ සත්‍යමයි. මේ මතුවෙන ප්‍රීති පස්සද්ධි ඥාන මේ සේරම දුක්ඛ සත්‍යම. කවදාකවත් යෝගාවචරය භාවනාදී මතුවෙන ප්‍රීතිය, භාවනාදී මතුවෙන ඕභාසය, භාවනාදී මතුවෙන සුඛය පස්සද්ධිය මේ කියන ධර්ම දුක්ඛ සත්‍යයට දාන්න කැමති නැහැ. ඒක නිසා මේ දුක්ඛ සත්‍යයට ප්‍රේම කරනවා අවිද්‍යාව නිසා. ඒ නිසා දුක අවිද්‍යාවට පේන්නේ තණ්හා කරන ආකාරය. දුක්ඛ සත්‍යමයි මේ බදාගන්නේ. හැබැයි මේ කාම ආසාවල් වගේ තියෙන ඕලාරික දුකක් නෙවෙයි. ඒ නිසා අවිද්‍යාව කියන්නේ මෙන්න මේ වගේ දුකක් ආසාවට නම්මන ආශාවට බන්ධන තත්ත්වයක්. ඉතින් බුදුදහමේ දේශනා කරපු ධර්මයේ ගැඹුරු කිව්වට පාඩුවක් නැහැ නේ මෙතනදී. සම්පූර්ණ තමන් ලැබපු ඒ භාවනා අධ්‍යක්ෂින් භාවනා ප්‍රතිඵල පරීක්ෂාට ලක් කරන ගතිය. ගුරු අහම්සගේ භාවනා නෙවෙයි, බුදු අහම්සගේ භාවනා නෙවෙයි, සාරිපුත් අහම්සගේ භාවනා නෙවෙයි, මොග්ගලණ අහම්සගේ භාවනා නෙවෙයි, තමන්ගේම භාවනා ලැබිච්ච ප්‍රතිඵලේවත් මූණත වටිනාකමට ගන්න එපා. හොන්තර සට්ටු කරලා බලලා වලඳක් ගන්නකොට හොඳට තට්ටු කරලා බලලා ගන්නවා වගේ මේකට අභියෝග කිරීමේ ශක්තිය නැත්තම් විපස්සනා යෝගාවචරයක් වෙන්න බෑ. මේකෙදි ඇත්තටම කියනවා නම් මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී යෝගාවචරයට හරිපාරට යනවද වැරදිපාරට යනවද කියන එකේ 50%කට දශම ගාණක් එහාට යන වගකීමක් යන්නේ ගුරුවරයාට. ගුරුවරයා හරියට මේක කියලා දුන්නේ නැත්තම් කියලා දුන්නත් අමාරු වැටෙන තරක් මේක. දුන්න නැත්තම් ඒ යෝගාවචරය සාර්ථක යෝගාවචරය අසරණ තත්ත්වයටපත් වෙනවා. හැබැයි බරපතල හානියක් සිද්ධ වෙන කාලේනාක්යක් පමණයි සිද්ධ වෙන්නේ. නමුත් සාසෙන්ට අවශ්‍යයි මෙහෙම කට්ටිය හරිපාර දැකලා ගොඩ ගන්න එක. ඒ නිසා ගුරු රිතාත්ම ප්‍රවේශම් වෙන්න ඕනේ. භවනා කරගෙන යනකොට උනාට වැඩි ඒ යෝගාවචරෙන්ට උඩගෙඩි දෙන්න යන තරකයි. ක්‍රමයේ කියලා දෙන්න එක හරියන්න වගකීමක් ඇති කෙනෙක් විදිහට හැදෙන්නේ කියනවා. සෙල්ලක්කාරකම් ටික අයින් කරන්න. අයින් කරලි වෙලා මේ න හැම දෙයක්ම උද්දච්චයේ පිණිස නොවි. සම්මුද්දච්චයේ පිණිස පහළ නොවෙන පිණිස මෙනෙහි කරමි. හරියට ආනාපානීය මේ නීවරණ ධර්ම වලින් වෙන් කරලා දැක ගැනීමට මෙනෙහි කරනවා වගේ මේ පහළ වෙන එක 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 ධර්ම මෙනෙහි කරන හැබැයි මෙහෙම චෝදනාවක් මේ කරන ගන්න පුළුවන් මෙවැනි ධර්ම 10ක් තියෙනවා කියලා බුදුරජාන් වහන්සේ කෙලිම සූත්‍රයක දේශනා කළා නැහැ. මේ ධර්ම මේ ගොනු කරලා පෙන්නලා තියෙන අටුවාවේ බුදුරජාන් වහන්සේ කොහොමද කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේ මේ සඳහන් කළා තියෙනවා නාච්ච සාරින පච්ච සාරි. අති දහවණය කරන්නත් එපා අතරමඟ නැත කරන්නත් එපා කියලා. මේ විදිහට ප්‍රීති ඕපාස ඥානවල ටැග් ගැහෙන එක ආශා කරලා ප්‍රේම කරලා ආලිංගන කරලා නතර වෙන එක පෙන්ලා තියෙන්නේ එක තැන වැටිලක් විදිහට. එක දවසක් ඒ සංයුත්තනිකා පටන් අරගන්නේ සූත්‍රයෙන්. ඒක තියෙන්නේ සඝාතක වර්ගයේ දේවතා සංවිත්තේ. දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා මම මේ සංසාරේ ගොඩාක්කල් මිනිස්සු දැකලා තිබ්බා. මේ සංසාර ගඟ ඉතර කරනකොට සමහරු අධික වේගය නිසා රැළට ගහගෙන ගියා. සමහරු වේගයේ මදි නිසා රැළේ ගිලිලා මැරුණා. ඔබ වහන්සේ පමණක් අධික වෙහෙස කරන්න ගිහලා රැළට ගහගෙන ගියෙත් නෑ. වේගයේ මදිකම නිසා, වීරියේ මදිකම නිසා ගිහිල්ලා නෑ වුණෙත් නෑ. කොහොමද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉතර වුණේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මම ඉක්මන් වෙන්නෙත් නැතුව, පමා වෙන්නෙත් නැතුව මම ඉතර වුණා. එතකොට දේවතාවගෙන මට මේ තේරෙන්නේ නැහැ මේක තාමත්ම සංකීර්ණ තැනක්. ඔබanse බොහොම සරල වචනකින් කියනවා මම හදිසි කරන්න ගියෙත් නැහැ. හිමිට කරන්න ගියෙත් නැහැ. ඒක දුනායි කියලා මට තේරෙන්නේ. ඒක ඔබanse කියනවා මෙන්න මෙහෙම තේරුම් ගනින්. මම හදිසි වෙන්න ගියා නම් කලබල වෙලා මම රැල්ලට ගහගෙන යනවා. දීපලට දීරලට අහු වෙනවා. මම ඔතෑනි වෙලා බුබ්බඩ වෙලා කම්මැලි වුණා නම් ගිලිලා නැහිනවා. මම ওই දෙක කරන්න තියහට ගියාමට පුළුවන් නම් තේරුම් ගනින් කියලා. ඉගෙනຈາກ භාවනාවේ මේ හරියට එනකොට ඒ කියන්නේ මග්ගමග්ග ඥාන දර්ශනයේ ඒකෙත් හැබැයි ඒකේ තියෙන සුන්දරකම තමයි මේ සෝවාන් මාර්ගයේදී තමයි මේක ඉතාමත්ම අභියෝගයක් වෙන්නේ. ඒක නිසා කාම ආශාව අයින් කරලා ඊට පස්සේ කරන වැඩේ ප්‍රතිඵලයක් එනකොට අපේ කාම ආශාවේ තිබුණ අර ඒ කාම දාසකත්වය කාමයට පහඳින ගතිය එතන කාම රාජ්‍ය බැලමෙහි කරකම් කරපු ගතිය නිසා එන සෑම සැපයකටම අයිතිවාසිකම් කියන්න පටන් ගන්නවා. සෝවාන් වෙච්ච කෙනත් අහුවෙනවයි කියලා කියනවා මේකට. ඒ කියන්නේ සකදාගාමී මාර්ගයේදී අහුවෙනවා. මෙතන හැබැයි ටික වේලාවක් යනකොට කාපු රාත්තල් ගන්න මඩ ගන්න තේරෙනවා. පෘථග්ජනේ රාත්තල් ගන්න දන්තෝක. විහේ කකා යනවා ප්‍රීති පහළ වෙච්චාම උභාසය පහළ වෙච්චාම නිසා ඒ තැනේදී සුතමේ ඥානේ වටිනාකමක් තියෙනවා. චින්තාමය ඥානේ වටිනාකමක් තියෙනවා. ඒ වගේම හරියම වටිනාකමක් තියෙනවා විශ්වසනීය කෙනෙකුට මේක කියන එකේ. ඒ වගේම භයානකමක් තියෙනවා තකතිරු ගැනීමට කිව්වොත් අමාරුයි පරි. කාටද කියන්න ඕන කාටද නොකියන්න නැත්නම් කමඨාන් සුද්ධ කරන්න කවුරුත් එකද පුළුවන් කියන එක හරි තීරණාත්මකයි මෙතනදී. ඔක්කොටම මේක කියන්න පටන් අරගත්තොත් ඒ මිනිස්සු මේක උපහාසයට ලක් කරනවා. භාවනා කරන එක නා ගුරුවරයා තාම ප්‍රවේශමෙන් කියලා දෙනවා හදිසි වෙන්න යන්නත් එපා ප්‍රමා වෙන්නත් එපා ඉදිරියට කීවල කපාගෙන යන්න ඕනේ වේගය දැනගෙන ඉදිරියට යන්න කියලා. ඒචිය කමඨාන් සුත්ත කරනකොට හැම වෙලාවෙදී මතක් කරන්නේ මේ දේවල් පහළ වෙන එකට ඊර්ෂ්‍යාවෙන්වත් තරහින්වත් නෙමෙයි. පහළ වෙනකොට මෙවත් තියෙද්දි මූල කර්මස්ථානේ ඇත්තට මූල කර්මස්ථානේ ඒකට ගෙවිලා තුනී වෙලා. නමුත් ඒ රූප ධර්මයකට සම්බන්ධතාවය පවත්නවා නම් Tamanth හොඳට බලා ගන්න පුළුවන් මම මේ ඉන්නේ හිත ලෝකද අතිශෝක්තියකද එහෙම රැල්ලකට අහු වෙලාද කියලා. අන්නේ විදිහට ලැබෙන හොඳ ලැබෙන නරක ඒ තාලෙන් මෙනෙහි කරගෙන ගියේ නැත්තම් හොඳක් හම්බෙනකොට ගිලිලා නැහිනවා නරකක් වෙනකොට ගසගෙන යනවා. අපි ඊ කතා කරුවේ සතිය නැතු වෙලා ආය සතුටක් වෙනකොට පශ්චාත්තාප වීමෙන් අපි ගසගෙන යනවා. හරි ගියොත් ඒකාගය කරන්න ගිහලා එතනම ගිලෙනවා එතනම ආශාවේ බැඳෙනවා. ඒක නිසා මේ දෙක බේරුම් ගන්නකොට තමයි මේ අනුසය කෙලස් කොන විදිය සූක්ෂම විදියට අපිව වටනවාද කියලා තේරෙන්නේ. ඒක නිසා මේකෙදී මේ හරිය යනකොට සමාජික ධර්මයක් තියෙනවා. වෙන කෙනෙක් එක්ක කතා කරලා ගරුකට කෙනෙක් ආශ්‍රය කරලා යනවනම් ලේසි. එහෙම නැත්නම් පුද්ගලිකව බලනවා නම් මේ පොඩි දේවල් වලට රැවටෙන්න එපා නිවනෙන් මේ පිට. නිකන් සාමාන්‍ය දෙකේ පන්ති කතාවකින් මේක කියලා දෙනවා නම් දැන් නම් දෙකේ පන්ති පොත්වල මොනවද තියෙනවද දන්නේ නැහැ. මම දෙකේ පන්ති හිටියේ මම හිතන්නේ 1960 විතර වගේ. ඒ දවස්වල තිබුණා දෙන්නේ කැලේ පාරෙන් යන්න ගියාලු මගදී හම්බෙච්ච දෙන්නේ. කැලේ පාරෙන් යනකොට කැලේ මැද හරිය ටිකක් ඇතුළු වෙගෙන යනකොට හොඳට ගාපු අලුත් කෙටි පොරවක් වටලා තිබුණලු පාරේ. පාර දෙන්නට යන්න බෑ එක්කනා එක්කනා පිටිපස්ස යන්නේ ඉස්තල්ලාම ගියේ එක්කනා විජහට කෙටි පොරව අරගෙන ඉන්නේ ගහගත්තා. දිවසේ කනවලු මැෂිනා මොකද්ද දිබ්බෙන්නේ නෑ නෑ ඒක උඹට වැඩක් නෑ පොරවක් හම්බුණා ආ එහෙනම් හරි අපි එහා ගමට ගිහලා ඔක විකුරලා අපි එහෙනම් බත්මුලක් ගමු කියලා අපි කතාවක් කොහෙද මම දැක්ක මේක මගේ උඹට කොහෙද අයිතිවාසිකම් කියලා ඒ මනුස්සයා ඉතන ඉඳලා ඉක්මනින් ඉක්මනින් යන්න පටන් ගත්තා. අර චුණු පයිරු පාගානකම නැහැ. ඉක්මනින් ඉක්මනින් ගියා. යනකොට පිටිපස්සේ මිනිස්සු දුවගෙන ආවලු මම මේ මූත්‍රා කරන්න කියලා පොඩ්ඩක් පොරෝ තියලා ඇතුළට ගියා මේ අක්කු මේ පොරෝ අරගෙන යනවායි කියලා දුවගෙන දුවගෙන ඇවිල්ලා එළිවුවා මම පිටිපස්සේ මිනිස්සු පස්සේ යනකොට තමසේ ගත්තත් මගේ පොරෝ අන්නේ මං ගත්තයි ඉස්සරහ මිනිස්සු කියලා බානෝට ඉන්නේ ගහන්න කියලා දැක්කා ඊටලේ අරගත්තට පස්සේ කිව්වලු නෑ අපි දෙන්න මේ යනකොට තිබුණා ගත්ත මේ පිටිපස්සේ මං කිව්වලු මේ අපි කියන්න එපා ඔහෙනේ ගත්තේ එහෙන ඔය බේර ගන්න අර මිනිස්සු හොඳටම තලලා අර පොරෝ අරගෙන ගියා ඒ වගේ තමයි මේකට අයිතිවාසිකම් කියන්න ගත්තොත් දැකපු ගමන් අනිවාර්යයෙන්ම අයිතිකාරය එල ගන්න. අරහා සමාන කුටි කන්ද වේ. දැන් ගණ්ඩේ ඉස්සෙල්ල කොට බලන්න මට අයිති දෙයක්ද නැද්ද කියලා. පුරෝ කතාවක් තවත් එකක් තියෙනවා. මිනිස්සේ පුරෝ කරන කැලිරි කියලා කියන දර ගහක් කපන. ඒ මිනිසා දර කපලාලු විකුණා. ඉතින් මේ මිනිසා ගංගමුණ ගඟහින්ද කියලා කප කප ඇිනකොට පුරෝ ලිස්සලා ගඟට වැටලා. ඉසాత බඳගෙන ඇඬවලු අනේ අම්මේ මේ පොරවත් නැතුව දරත් නැතුව ගෙදර ගිහිල්ලා මේ ගෑණිකෙන් නම් අද බේරුමක් හම් වෙන්නේ නැහැ කියලා මිනිහා ගෑණිට බයින්ස අඬනවලු 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 ඕගා. ගහේට රුක්ත දේවතාවා මේක දැකලා මනුෂ්‍ය ස්වරූපයෙන් ගමේ පාරේ ඇවිදින මනුෂ්‍ය ස්වරූපයෙන් මාගේ කිසුමයිලවලු මොකද ලොකු නැහැ කියලා. ඊට පස්සේ කිව්ලු අනේ බලන්න මම මේ දර කපලා ජීවත් වෙන මිනිහෙක් ඔච්චරමයි බූදලේ කර තිබුණේ පොරව ගඟට වැටුණා. ඊට පස්සේ අර මිනිහා අනේ මන්ට මේ ගඟ උරුයි කියලා පාට ගඟට බෑලා අර පොරව ඇරදෙන ස්වරූපයෙන් අතරම් පොරව ගෙනල්ලිවල අතර දුන්නා. අර මං ජීමේ බල්ලකවලු පිස්සු කතා කරන අතරම් පුරුලින් දරපරම් පුරුද්දක් තියෙනවා. ගමේ මේක හරියන්නේ නැහැ මට ගෙදර ගිහිල්ලා හරියන්නේ නැහැ කියලා අර මනසෙන් අර දීව කල්පනා කරාලු. මේ මනසේ අවංකයි මනසයා කියලා ගිහිල්ලා රිදී පොරව ගෙනත් දුන්නා. ඊට පස්සේ කොළු මේ රත්තරන් තරන්වත් රිදී උගලින් දර බලන්න බෑ. ඔගේ දරවට හැඹෙනවා මේක. ඒ නිසා මට ඕනේ මගේ යකඩ මලකඩ කාපු පොරෝ කෙටියි. ඊටසේ දෙයන්නාංශ කරපු දෙය ආයෙත් ගඟට බැලලා අර පොරෝම ආරම්භන පස්සේ මිනිහට පුදුමාකාර සතුටක් ඇති වුණාලු යකඩ පොරෝ දා ඊට පස්සේ දෙයියෝ හිතුවලු මේ මනුස්සයා කොච්චර අවංකද කියලා අර පොරෝ තුනම දීලා තියෙනවා යකඩ පොරෝයි විදි පොරෝයි රත්තරන් මිනිහා ගම්මට ගියාට පස්සේ මිනිහා ගම්මුණ්ඩ කියලා කියනවා හරි වාසනාවක් මට උනේ මට දැන් දර කපලා ජීවත් වෙන්න ඕනේ මට යමක් කමක් තියෙනවා හම්බ කරගෙන ඉන්න පුළුවන් කියලා බැරි ගමේ හිටපු මයි කයිරාටික මිනිහෙක් හිටවලු මෝඩ දෙවි කෙනෙක් ඉන්නේ මටත් කියොත් රත්තරන් පොරවක් ගේන්න පුළුවන් කියලා නායට පොරවක් ඉල්ලගෙන අර ගහකට ගානට ගිහිල්ලා කප කප අයින ගාන ගඟට විසිකරලු පොරව විසිකලා ඉෂාත බැනගෙන අර මිනිහසේ අඬපු තාලෙටම වචන වලින් කියලා ඇඬුවා ඔය මලකෙවල් වල අඬන්නේ කුඩියට ඒ වගේ එතකොට අර දෙයයන් නැංග ඇවිල්ලා අර වගේම ඇහුවලු මොකද කියලා ඊට පස්සේ කිව්ලු අනේ මෙහෙමයි මෙහෙමයි කියලා දුක් ගැන දෙන කෙනාට අර වගේම ගිහිල්ලා අතරම් පුරවක් ගෙනත් දෙනකොටම අතර ගත්තා. තියෙනාට දැනගත්තලු මේක කට් එක. ඒ වගේ තමයි පළවෙනියට හම්බෙන රත්තරම් පුරවම ගත්තොත්, ඕබාසිය ගත්තොත් අතට, ප්‍රීතිය ගත්තොත් අතට ඕන කෙනෙක් දන්නවා මෙයා නිවන සඳහා නෙවෙයි යන්නේ ඕබාසිය සඳහායි භාවනා කරන්නේ. ප්‍රීතිය සඳහායි භාවනා කරන්නේ සුඛේ සඳහායි භාවනා කරන්නේ පස්සද්ධිය සඳහායි භාවනා කරන්නේ කියලා භාවනා මාර්ගෙ නැති වෙයි. පරණ යකඩ පොරෝ තේන කම්ම අඬන්න කියලායි කියන්නේ ආනාපානෙ බලන්න කියන එකයි කියන්නේ. නැවත නැවතත් නැවත නැවතත් නැති වෙච්ච යකඩ පොරෝම ඉල්ල ඉල්ල අඬන එකයි තියෙන්නේ. එතකොට තුනම හම්බ වෙනවා. කතරයි ගත්තම වෙනවා ඍජු ගත්තම වෙනවා. ඉතින් භාවනා කරන කොච්චර කිව්වත් භාවනා කරන්න ගියාම ස්මාර්ට් වෙන්න ආද ඒකට එහෙම වුණාට මට පුළුවන් මේ හම්බ වෙන පළවෙනි සැරින්ම අවස්ථාවක් අරගෙන යන්න කියලා. ඒක විශාල මේ මොනවා කියන්නේ උගුල් සහිත තරක්. කුටිය වෙඩි තියන්න ගියාම කුටියට වෙඩි වැදිලා එළවෙනවා පිටිපස්සේ. වෙඩි කහගෙන කුටිය දුවනවා. කුටියට මහා පුදුමාකාර ද්වේෂයක් එනවා. මොන සතා වුණත් මරණාසන්න වෙලාවේ පුදුමාකාර ද්වේෂයක් එනවා. ඌ කරන්නේ වේගෙන් දුවලා ගිහිල්ලා ආපහු කරකලි වල අර මනුස්සයා ආපහු ආරට එනවලු ඇවිල්ලා මනුස්සයා පිටිපස්සේ යනවලු අර මනුස්සයා කොටිය ඉලවන්න බලබල උගුලට බලබල යනවලු කොටිය පිටිපස්සෙන් ඇවිල්ලා කාලා මරනවා ඒ මොකද මේ මනුස්සයා පිටිපස්සෙන් කොටිය කෙයි කියලා හිතන්නේ නැහැ මේ වෙඩි කාපු කොටිය දුවයි කියලා හිතන්නේ ඒ කොටිය කරන්නේ මේ මනුස්සයා මරලා මැරෙන්න ඕන නිසා ඌ ආපහු වෙලා පිටිපස්සේ යනවා ඒක නිසා ඉස්සරහ පස්ස දෙකම බලබල යන්න ඕනේ භාවනා කරනවා ඒ නිසා මේ ශිල්පෙට මේ භාවනා විපස්සනාට සම කරන්න පුළුවන් කිසිම ශිල්පීය දැනුමක් මුළු ලෝකෙ නැහැ. මොන්නම ලෞකික දැනුමක්වත් මේකට නැහැ. මේක හැම වෙලාවම තමන් උපයාගත්ත දෙයට තලතුණකමක් ඇති කරගෙන එතන එතන ඒව අගය කරමින් යී නැත්නම් මේ තෘෂ්ණාවම වංචනික ස්වරූපෙන් ඉදිරිපත් වෙනවා, දුකක් බදාගන්න. හැබැයි පේන්නේ බොහෝම වටින දෙයක් කියලා. ඒ නිසා අතුවාව කියන්නේ දුක් පිළිබඳ ඇති අවිද්‍යාව තෘෂ්ණා ස්වරූපෙන් ඇවිල්ලා වඤ්ඤාත වංචකරණය කියලා. ඒ නිසා මේ මට්ටම පෙන්නට පස්සේ හිතන්නේ මේ මනුස්සයට කොච්චර වඳින්න වටිනවද කියලා. මොනතරම් ගැළවිල්ල ගැළවෙන්න ඕනද කෙනෙක් එහා පැත්තට යන්න. මේ කියන ආවබාස ඥාන ප්‍රීති මම දකින්නේ මේ යෝගාවචරණයේ තියෙන මේ සමාධියට තියෙන කෑදරකම නිසා තමයි මේ විපස්සනාව කරගන්න බැරි කියලා. පුදුමාකාර ආසාවක් තියෙන සමාධිය. ඒක ඇත්ත. මොකද සමාධිය දිහා සනීපයක් දැනෙනවා. මේකමයි මේ ප්‍රධාන තියෙන බාධා. සමාධිය ආවොත් භාවනාව හරි කියනවා, සමාධිය නැත්තම් හරි නැහැ කියන තරමට ඒ සමාධිය ආසන්න මාතෘකාව කරගෙන යන්න පටන් ගන්නවා. මේකම අපිට චව පාරවල ලබාටපත් වෙන බූමරංගයක් බාටපත් වෙනවා. එතරම් නරකරකිනවා. සමාධිය තියෙනවනම් කියනවා කියලා දැනගන්න, නැත්තම් නැහැ කියලා දැනගන්න, ඒ දැනගන්නා වූ සතිය සමාධියට වඩා වටිනවා කියපු දවසේ විපස්සනා පහළ වෙනවා. එතන සමාධිය ඉල්ලගෙන වාඩි වෙන්න පටන් අරගත්තොත් ඒක හිතන්න ඕනේ බොළඳ ගතියක්, නුපුහුණු ගතියක්, අපේ හිතේ තලතුණ නැති ගතියක්. ඒ නිසා මේ සෑම ධර්මයක්ම වටින දුක්ඛ සත්‍යයටයි, අනිත්‍යයි, ඒක දුකයි, ඒක අනාත්මයි, මේ කියන ඕභාවේ, මේ කියන ප්‍රීතිපස්සද්දි මොන්නම දෙයක් හරි මේක මගේ, මේක මම, මේක මගේ ආත්මය කියන ගත්තොත් මේ බදාගන්නේ දුකක් බව, දුක්ඛ සත්‍යෙම කොටසක් බව තේරුම් ගන්නට නම් උපේක්ෂාවක තියෙන වටිනාකම, තාදී ගුණය, හේව් ගතිය දිනු කරන්නේ නැතුව මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය එහාට පණින්න බෑ. ඊට පස්සේ තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. ප්‍රතිපදාවට පහත් වෙන්නේ ඊට පස්සේ. අපි එතකම්ම කරන්නේ මෙවැනි වටිනා දෙයක් බාර ගන්න ඔබ සුදුසුද කියලා බලන ගතියක් තියෙනවා. පුදුමාකාර කැපකිරීමක් කරන්න. ඒ නිසා මම හිතනවා මේ රෝග සූත්‍රය බලන්න යනකොට එnde ende 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 න ගැඹුරු ධර්ම දේශනා කරමින් භාවනා කරන අයට ඒ Tamanta සංවේගය පහල කරලා අදාළ උච්ඡන්න භාවයේ, ආසන්න භාවයේ, එහෙම නැත්නම් තීක්ෂණ භාවයේ, කාර්යක්ෂම භාවයේ පිළිබඳව ලකු මතක් කිරීමක් කරලා දෙන්න. සමහර විටක මගේ දෝෂයක් වෙන්න පුළුවන්, බය හිතෙන්නත් ඉඩතියෙනවා. භවනා කරන යනකොට මේවා කාටත් සිද්ධ වෙන දේවල්. නමුත් මේ බණ කියන්නේ බය කරන්න දෙන්නේ. මේක වෙනම වෙන්නේ සාර්ථකයි. ඒක නිසා කරුණා කළ දැනගෙන හදා බෙදාගෙන මේක මේ දිග පැවිදි ශාසනයක් අවුරුදු 2500 ගාණක් ඇවිල්ලා තියෙනවා. මේක හරියට දැක්කත් ඒකට ගියා, නැතිවත් මේකට ඉන්නවා. ඒ කිසි කෙනෙක්ගේ සාපයක් නිසාවත්, කාගවත් පින්මදිකම නිසාවත් නෙවෙයි. දැන් ප්‍රයෝග ඥානයක් තියෙනවා. සම්මුද්දච්ච විග්‍රහිත මානසික යන ප්‍රයෝග ඥානයක්. අන්නේ ප්‍රයෝග ඥානෙදි කිසි දෙයකට අනවශ්‍ය අගය කිරීම කරන්න දෙපා, කිසි දෙයක් අවතක් සේරුලක් කරන්නත් දෙපා. ඇති තැනට එනකන් ලැබිච්ච සෑම ලාභයක්ම පුංචි කළ සලකනවා. Taman වශයෙන් අවතක් සේරුලක් කරගන්න. ලක් කරුවට පස්සේ නියමයක නම් ඒක ඔප්පු කරලා පෙන්වයි. එතකම්ම අපි යන්නේ නැහැ ඒක සාක්ෂි වෙන්නේ. ඒක නිසා ඒ දුකක්ම අවිද්‍යාව නිසා තණ්හාවක් වශයෙන්, තණ්හාව වශයෙන් පෙනී හිටින්න පුළුවන් බව තේරුම් අරගත්තොත් අපි පුදුම අවදි භාවයකින් හැම චිත්තක්ෂණයකම එළඹ සිටි 100කින් ගිහිල්ලා හොඳ ලැබුණත් නරක ලැබුණත් භාවනා සතිය කැඩුනායි කිව්වොත් සති නිසා හම්බෙච්ච මේ දස උපක්ලේශ ලැබුණත් එකකින්වත් නොසලී ඉදිරියට යන්න පටන් අරගත්තොත් එතකොට හතන් වහන්සලා ගිය පාර, ආර්යයන් වහන්සලා ගිය පාර, බුදුජානක වහන්සේ ගිය පාර කියන ප්‍රතිපදා ඥාන දර්ශනයට වැටෙනවා. ඉතින් මේ හැම කෙනෙක්ම දැයින කැපරිගීමකින් තමයි මේ කටයුතු කරන්නේ. ඒ කටයුතු කොච්චර කෙරුවක්වත් ඒ නියම තැනට, නියම ඇනේට, නියම මිතියෙන් ගැහුවේ නැත්නම් ඒ වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා හිතමනාප කරගන්න නරකයි, පශ්චාත්තාප වෙන්න නරකයි, බොහොම ගහගෙන ගහගෙන යනකොට දවසක වදින්න නැතයි කියලා හරියට එනේන තැනට අවශ්‍ය කරන ඒ තන්වැසි නුවණ කියලා කියන්නේ, ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ, අන්න ඒක දිනු කරන අපිට ඒ අනුසය අවස්ථාව. රාගයේ තණ්හාවේ අනුසය අවස්ථාව වෙනකොට මිත්‍ර ප්‍රතිරූපකයක් වශයෙන් ආවට, මිත්‍ර ප්‍රතිරූපකයක් වශයෙන් තේරුම් අරගෙන ඉදිරියට යන්න තම තමන්ට අවශ්‍ය ශක්තිය එතන එතනම හේමෙම පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත් ධර්ම දේශනාව මෙතන ගත කරනවා. ශිර දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අද දවසේ මේ තාක් කරලා අපි සිදු කරන ලද පින්කම් එහෙම නැත්නම් සාසනික මෙහෙවර ගැන කතා කරලා බලනකොට විවිධ ආකාරයෙන් මේ දානමාන පින්කම් සිල් සමාදන් වීම වගේ දේවල් සිද්ධ වුණා බණ භාවනා කරා. ඉතින් විශේෂයෙන්ම අද මේ සංඝයා වහන්සේ වගේම මේ උපාසක ඇත්තන්ට යෝගාවචර පිළිසෙට දානේ සැපීමේදී තුසිලාදි සිල්වමෑනියෝ ඒ දරුවන් තුන් දෙනා සමග සම්බන්ධ වුණා. ඒකෙන් බලාපොරොත්තු වෙනවා මේ ගිය ස්වාම පුරුෂයාට නැත්නම් පියාට සා වීරේවමෑනියෝ ආච්චිට පින්මත් වේවා කියන අදහස. ඉතින් ඒ ඇත්තෝ විතරක් නෙමෙයි ඒ පිරිසේ වෙනුවෙන් පින් බලාපොරොත්තු වෙන යම් කෙනෙක් ඉන්නවනම් මේ භවයේ නෙමෙයි පෙර භවයේ කෝ වේවා. ඒ ඇත්තන් අද විශාල ලාභයක් වටපත් වේවා. ඒ සියලු දෙනා මේ පින දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ කටයුතු අද දසවෙනි දවසට සිද්ධ වෙනවා බාධාකින් තොරව. ඒවා කිරීමේදී දැනට දුක් ගන්න වේද සංවිධානය කරන පේන නොපෙනෙන යම් තාක් සත්පුරුෂෝ ඉන්නවනම් ඒ සියලු දෙනාමත් අපි මේ උදාාර කුසලයට සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපාපටත් මේ තාම ප්‍රවේශමේ තාම එතන එතන හම්බ කරගෙන අරගෙන යන මේ ගමනට තියෙනවනම් මාර්ග බාධක වූදුරු කර්ම දෝෂ මේ කුසල ශක්තිය නිසා දුරින් දුරවන් වේවා. මේ මාර්ග දැනගෙන අනුසය අවස්ථා දැනගෙන ඍජු ප්‍රතිපදාවෙන් නැත්නම් කිප්පා විඥාවෙන් මේක මාර්ගයේ කෙටි කරගෙන කිසිම අතරමඟ තැනක මොනම හේතුකින්වත් නතර නොවි බුද්ධ ආදී උත්පන්න වහන්සේලා සපයි සුන්දරයි සාන්තයි දේශනා කරනද ඒ නිවනම අපිට අරමුණු වේවා. ඒ නිවන පිණිස මේ කුසලයේ අපට එක හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එතනින් අපේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ වාරේ સમાપ્ત වෙනවා. අපි විනාඩි 45ක පමණ කාලයක් තියෙනවා සක්මන සඳහා. ඊට පස්සේ අපි තුනට එකතු වෙනවා පරියංග භාවනාවක් සඳහා. ඉතින් හිර දෙනාටම දෙතුන්ස ධ්‍යානවලට ගිහිල්ලා විපස්සනා කරනවා. ඈ ධ්‍යානවලට ගිහිල්ලා විපස්සනා කරනවා. ධ්‍යාන නිකන් තියෙනවා. ධ්‍යාන නිකන් තමයි ඔය අසිතාපසයට ගලව ගන්න බැරි වුණේ සිද්ධාර්ථ කුමාරය දැකලත් අඬන්න සිද්ධ වුණේ ඒක නිසා. ඒ වගේම ආලකාරාම උද්දකාරාම පුත්‍රට කිව්වා මේක නෙමෙයි කෙලවර කියලා. අහුවේ පස්සේ සාරිපුත්ත මොග්ගල්ලාන දිනම සංජය ළඟට ගිහිල්ලා කිව්වා මට තැනක් හම්බුණා මේක නියම පාර කියලා දෙන කෙනෙක් ඉන්නවා අපි ගුරු පඬුරක් වශයෙන් අපි ඒ ගුරුවරයා උන්ට දෙන්න කැමතියි කියලා. සංජය මොකක්ද ඇවිල්ලා කියලා දන්නවද? සර්වඥන් වහන්සේ ළඟට යන්නේ ඥානවන්තයෝද නැත්නම් සාමාන්‍ය කට්ටියද කියලා. ඊට පස්සේ කොළ ඉතාම සුළු ඥානවන්ත පිරිසක් සර්වඥන්සේ ගාවට යනවා කියලා. එන උන්ද ගාවට සුළු පුරුෂ ගියාවයි අනිත් ටික මග ළඟ නතර වෙච්චහමයි මම මේක බලාගෙන කීයක් හරි හම්බ කරන කාගෙන ඉන්නම් කියලා. උඹල දින යනවනම් ඵලයන් කියලා. ඒ නිසා මේ ධ්‍යානයක තියෙන නිකාන්තිය, මෙවල් තියෙන නිකාන්තිය ඒක පිටිපස්සේ එළවනවා දකින්නකොට කනගාටුවක් ඇති වෙනවා මේ මොකද වෙලා තියෙන්නේ කියලා. මෙච්චර මේ විපස්සනාක කෙලෙස් කපන්න තියේදී අර එක තැන මෙදගෙන ඒක වටේ කැරක් 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 අර පැත්ත මේ පැත්ත පෙරල 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 බලනකොට මේ නරගලයක් නෙවෙයි නේ හැබැයි. කියන්නේ හොඳ සීලක ඉඳගෙන හොඳ සමාධියක කරන්නේ. නමුත් මෙතන තියෙන අර කක්ෂගත වෙන එක ඒක තමයි මටේ කරකැවෙන එක. ඒක මේ කේන්ද්‍රාභසාරී කේන්ද්‍රාභිසාරී කියලා බල දෙකක් තියෙනවා කරකෙන්න පටන් ගන්නවා. ওই දෙක ගලවන්න බෑ. ඉතින් තමයි ඒකෙන්දි දෙන්නේකට මොනවක් කරන්න බෑ. තමන් ගැන තමන් පරිස්සම් වෙන එක විතරයි කරන්න පුළුවන්. මන්දර මයි ගිහි කාලේ ඉඳලම මට තිබිච්ච දෙයක් තමයි ඒ වගේ දේවල් එන්නකොටම කරපම් මට කිට්ටු කරන්න බෑ මට. මං ගන්න මේ කරන ප්‍රයත්නේ කිසිම දෙයක් සඳහා නෙවෙයි නිවන සඳහාමයි. වෙන්න මොකක්වත් නෙවෙයි. මට මොනම දෙයක්වත් ඕනේ නැහැ. එන ගෙඩි වගේ කඩාන වැටුණා නම් එච්චරයි. ඉතින් නමුත් මේ අවුරුදු 30 ඇතුළේ සමන් දගෙනවා පින් ඇති ඇත්තෝ. හරියට මේ පොඩි දෙයක් අල්ලන්න කරකේ නැහැ. මම කියන්න ගියාට පස්සේ හරියට හර්ට් වෙනවා. කියන්න අපිට අයිතිවාසිකම් නැහැ. අපි මොන අධිකාරී ශක්තියක්ද තියෙන්නේ. මේ එකතන කරකේන බව නම් හොඳටම පැහැදිලි. මම දැක්කේ ඔකට ඥානාරම් සංසි කෙලින් කතා කරන්නේ නැහැ. බොහෝම ඩිප්ලොමැටික් කතා කරේ. කෙලින්ම හෙන්න ගෙඩිය වගේ කතා කරන්නේ පණ්ඩිසාන. බුරේ පණ්ඩිසානිත් එක ආයේ නෝ නොන්සන්ස්. ඔයගේ පැත්තට යනකොට ඇද්දලම ගහනවා පොළොවේම ගහනවා. පව් කියලා හිතේ. කිසිම දෙයක් අනුකම්පා නැහැ. මම එක දවසක් භාවනා කරන්න ගිහින් ඉවරලා මම හිතන මාස අවුරුදු 3යි මාස 8ක් විතර හිටියා. ඒ භාවනාවට ඉසල දැසි මට පුදුමාකාර සමාධියක් ඇවිල්ලා හුත් ආලෝකයක් ඔක්කොම ඇවිල්ලා ඉතින් මම දෙන්න විස්තරයක් ලියන්න ගිහිල්ලා ඉවරලා ඉතින් සයිඩෝ ඉඳගෙන ඉන්නා මෙතන ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණ වාගේ තමයි මේ ලොක්ක වාගේ මෙතන ට්‍රාන්ස්ලේටර් ඉන්නවා මම ගිහිල්ලා ඉවරලා කියුවා ඉතින් ට්‍රාන්ස්ලේටර් ඒක එහෙම එහෙම දිගට කියවනකොට මම දැක්ක මූණ නිකන් සවුත් වේගෙන ගියා මුඛාට ඊට දන්නේ නැහැ මොකද සයිඩෝ කැමති නැහැ මූණ දිහා බලනකොට කොහොමඩක්වත් කැමති නැහැ බලන්න ඉඳවස් කිව්වා is bogged down කියලා. ට්‍රාන්ස්ලේටර් මතක කළා කිව්වා ජුම් පොක්ට. දැන් මට අහන්නත් බයයි මොකද්ද කියලා මේ මොකද උනේ කියලා. ඉතින් දැන් මේක මට නිකන් කේක් එක කඩලා අයිසින් දාලා මුන්නට ගැහුවා වගේ නිකන් කේක් යන්නේ හොඳට අයිසින් දාලා ගහනවා පච්චක් කරලා ගහනවා. ඊට පස්සේ මම කරවයින්වල කිව්වා ඕක තමයි ඇතුළත නතර වෙනවා කියන්නේ. ඔක ගලව ගන්න බැන්න මට පුරන්න දෙයක් නෑ ඒක බොහොම කෙටි නිකන් හරියටම මම සයිඩ්වට බැන්නා වගේ. දැන් මම වැරද්දක් කරා වගේ. ඊයා රිජෙක් කළා දැන් ඉගල් කරන කෙනෙක්. ඒකලිය මට ඇවිල්ලා කියනවා දවසක මම එන්න ගිහිටලා මොන්න තරම් කියනවද මේ හම්බෙන දේවල් වල බැඳින්න එපා කියලා. ඒ වුණාට බලන්න මේ මිනිස්සු දිහා උඹටවත් බැරිද මේක කියලා දැන් සුද්ධෝගයක් හිටියලා. කියලා දෙන්නේ මේ මිනිස්සු ඉන්නේ මේක මේ අතරමඟදී හම්බෙන නිකන් පොඩි කටහිටක මොකද නතර වෙන්නේ කියන්නේ කියලා. මං කෝ ස්වාමීන් වහන්සේ මං කරපු වැරදි ප්‍රමාණය දිහා දකින්නට මට කාර්යගත වැරදි දකින්න බෑ. මොකද මාත්‍ත්‍ය සමාධිය කියන්නේ භාවනාව කියන්නේ එකක් කියලා. දැන් මම පැහැදිලි නිර්වචනයක් දෙනවා භාවනාව කියන්නේ සතිය. අතින් සමාධියට විපස්සනාට අනේක ගියාවයි කද්දාකන් නරකයි කරත් ඉස්සරහින් තියන්නේ. ඒක අද මේ භාවනා නැගී හිටීමත් එක්ක එනකොට හොඳක් තමයි ඒ වුණා ඒක පශ්චාත්තාපය. පශ්චාත්තාපය කියන්නේ sorry කියලා හිතනවා මට. sorry කියලා හිතනවා මේ ඔක්කොම කිසි දෙයක් මොනක්වත් නැතුව අරගම පවුරුකක ඉන්න කඩාණි යන්න තියෙන එක. අපි කියන්න බෑ ඉතින් කර්මාවරණ තියෙනවද කියලා දන්නේ. ඉතින් ඒක දිහා බලනකොට මේ මහදීසාරතුමා මේක හරියටම දැකලා කිව්වා. පණ්ඩිතයන්ට මොනවාක්වත් නැහැ ඒක නිකන් ලව් ස්පීකර් එක බැලලා කතා කරනා වගේ හරියට ওই පැත්තට කතා කරන්න ගියාම මේ වගේ ටෝක් එකට අප්පෑය පහක් විතර ගන්න. කින්ද කින්ද බේරලා පෙන්නලා දෙනවා මේ මිනිහටුනේ මේකයි මේ මිනිහටුනේ මේකයි මේ මිනිහටුනේ මේකයි මේ මිනිහටුනේ මේකයි ඉතිහාසයේ අපේ සංග්‍රහගාන්තවල තියෙනවා පිරිසිදු කළා කියනවා විපස්සනා සුද්ධ විපස්සනාව කියන වචනාකම මේකයි කවදාහකවත් ආලවට්ටන්නේ උනාද කියන්නේ සුද්ධ විපස්සනාව මස්ලේ නැතියට බලුලෙව කන්නේ වගේ. ඒ මස් ඒ ඇටේ බ්ලේ නැ මස් නැ පුළුවන් නම් කවම් බැරි නම් කවම්. එහෙ නැත්නම් සුදු පම්පෙත්තක් කනවා වගේ. ජෑම් නැ බටර් නැ පුළුවන් නම් කවම් බැරි නම් කවම්. මට බෑ මේක ඔකලවට්ටම් කරන්න. මොකද ආලවට්ටම් කළා කවන්න දෙයක් මේකේ නැහැ. සංසාරේ දුක නම් ඒක තේරුම් ගන්න. මේකට බලයන් හිමිතු මේක ඉල්ලන්න එපා ජෑම්. මේක ඉල්ලන්න එපා චීස්. පුළුවන් නම් කවම් බැරි නම් කවම් තමයි. ඉතින් බණ කියනකොටත් මම දන්නවා මොකද දෙනකොට මේක දිරවන්නේ නැහැ මට මොන මොන කරන්නේ මට කරන්න දෙයක් නැහැ මට තේරෙන්නේ ධරත වනත කියලා කියන්නේ ඔන්නේ විදිහට මේ භාවනා කරනකොට හම් වෙන ප්‍රතිඵල වලට ඇලී බැඳී ගැනීම කියන එක. ඉතින් ඒක මූණ වහලා පිටියල්ලෙන් තමයි දෙන්න වෙන්නේ කැමති නම් අරගෙන යන්න නැත්නම් නිකන් ඉඳී කියලා. Yes. සාමාන්‍යයෙන් මේ
සමට යනවා කියන්නේ මේ මොකක්ද දලා පැය ගණන් ඉඳලා ඔය ලයිට් හොපස් නැකලා හයිවේක ඉහක් වෙන්නේ ඒ වට යනවා නෙමේ මිනිත්තු දෙක තුනක් ඉඳලා හතර වෙනි වාගේ තැනට ගෑවෙන්න ගිහිල්ලා එතනින් කෙලින්ම විපස්සනාට හැරෙන එක.
ඇත්තටම ඥානරාම ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා ඒක ප්‍රසිද්ධ වෙච්ච නැති පොතක් විදර්ශනා පරපුර කියලා. තත්නා බරපුර කියන්නේ ලංකාවේ උන්වහන්සේ තමයි ඉස්ලාම් මේක ඉස්ලාම් මතු කරලා දුන්නේ ත්‍රිපිටිපත් හිතියේ. ඊට පස්සේ උන්වහන්සේගේ ලංකාවේ තියෙන පැරණි පුස්කොළපත් භාවනා ක්‍රම ඔක්කොම කියවලා තියෙනවා. කියලා කොච්චර විස්තරයක්ද කියලා බලන උන්වහන්සේ 16 පොලක් අඳුරගෙන තියෙනවා. මෙන්න මේ සමාධිය මෙතෙන් ඩාපුවම තරෝදයි. මෙතෙන් ඩාපුවම තරෝදයි. මෙතෙන් ඩාපුවම තරෝදයි. මෙතෙන් ඩාපුවම තරෝදයි. ඕන තරම් සමාධි මට්ටම් තියෙනවා. අඩුම ලංසුව තමයි උපචාර සමාධිය. ඉහළම ලංසෝ තමයි අෂ්ට සමාපatti. ඒ අතරමැද ඕන තැනක් තියෙනවා. ඔක්කොම වැලි. ඕන තැනකින් විපස්සනට හරවන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳට කන්ටෙම්ප්ලේට් කරලා කරලා උන්වහන්සේ දුන්නා සමථ විදර්ශනා භාවනා මාර්ගයේ ද්විතිය ධානය ඇති. හොඳට ප්‍රීතිය තියෙනවා, වීරිය තියෙනවා. ඊට පස්සේ එන්නේ සුඛය, උපේක්ෂාව, සීතල වෙන පැත්ත. උපේක්ෂා මේ ප්‍රීතිය කියලා කියන්නේ හොඳට මොබිලයිස් වෙලා තියෙන. එතන කිලිම පක්ෂා විපස්සනාට දාන්න කියලා. ඔක කියපු බිකු බෝධි කියලා තියෙන ඥානාරාම සාසේ ලංකාවේ උපදිච්ච මිනිස්සු විදිහට ලංකාවේ මිනිස්සු තේරුම් අරගෙන හරි ලස්සන සම්දිස්ථානයක් පෙන්ලා දීලා තිනවා. මෙන්න මෙතනින් දාන එක මටත් මම මේ අනුමත කරන්න හදනනේ මන්නම් අගේ කරනවා කියලා. ඒක නිසා ওই සත්‍යවිසුද්ධා විදර්ශනා ඥාන පොත උන්වහන්සේම පරිවර්තනය කරලා BPC එක අච්චු ගහලා දුන්නා. මහසි සයිඩෝ කියනවා එච්චරක්වත් නැතුව පුළුවන් නම් උපචාර සමාධි මට්ටමේදීම යන අතට යන්න ආරම්භ කියනවා. ප්‍රීතිපසද්දී පීටි මේ කියන්නේ පිටක ਵਿਚාර අහිං කිරීම නැතුව ප්‍රීතියෙන් අහිං නැතුව යන. ඊට පස්සේ පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ පොතේ In this life itself එකේ මේක කරනකොට උපචාර සමාධිය පටන් ගන්නතර පස්සේ එතනින් ගියාට පස්සේ සම්මස්න ඥානට යනකොට විපස්සනා ප්‍රථම ඥානය කියන එකට අදාළ ධර්මතා පහළ වෙන හැටි. උද්‍යප්පේ තරුණ අවස්ථාවේදී ද්විතිය ධ්‍යාන මට්ටමට යන බවයි. ඊට පස්සේ ප්‍රීතියේ මුල සුඛයට යාම කියලා කියන්නේ බලවපෝ උද්‍යප්පේ කියලා කියන්නේ තෘතිය ධ්‍යාන බවත් ඊට පස්සේ උපේක්ෂාව කියන්නේ සංකල්පය කියන්නේ චතුත්ථ ධ්‍යාන බවත් විපස්සනා ධ්‍යාන කියලා අලුත් concept එකක් දාලා දෙනවා. ඒ ಗುಣධර්ම අර කියන label එකට නැතුණට ಗುಣධර්ම වර්ධනය විපස්සනා විසිද්ධ වෙනවා ඕනම භාවනා කරනකොට පෙන්වන්න පුළුවන්. ඒ නිසා විපස්සනා කියන නම ධ්‍යාන කියනක් නැති වුණාට utility wise කියන්නේ මේකට කියන්නේ අතුවාචාන් වහන්සේ කියන්නේ සදිසූපක සදිසූපචාර කියන වචනෙන් කියනවා ධ්‍යාන නැති වුණාට ධ්‍යානෙන් කෙරෙන්න ඕනේ වැඩේ කරනවා කෙලස් කපන ඒ නිසා ධ්‍යාන හොයවා ඉන්න එපා වශී කර කර ඉන්න එපා අරගෙන යන්නේ කියලා ඥානරම සෝන්නේ කොම්ප්‍රොමයිස් කරනවා උන්වහන්සේ ද්විතීයික ධ්‍යාන යනකම් වශී කරන්න කියනවා ඊට පස්සේ අනික හැබැයි මෙවුව නිකන් මොනවා කියන්නේ ප්‍රොපෝසල්ස් විතරයි සෙකන්ඩ් කරන්නේ තම තමන් තමයි. සමහර වෙලාවට අපිට චතුත්ථ ධ්‍යාන දක්වාම යන්න තරම් හොඳ සමාධියක් නැහැ. ඒකට යන්නේ නැහැ කියලා විපස්සනා පාව දෙන්න එපා. යනවනම් මේ ධාතු මනසිකාරයට මේ හිත තිබ්බ ගමන් යන එකයි තියෙන්නේ. ආයේ මේ ධ්‍යාන කර කර ඉන්න මොකක්වත් ඕනේ නැහැ. ධාතු මනසිකාරට ඉබේ යටවෙනවා. ධ්‍යාන කරලත් ඔතෙන්ට යන්න තියෙන්නේ. අරගෙන යන්න. ඒ කියන්නේ අර හැරුණු හැරුණු ඇත්ත ගස උළුස්සා කියලා පාඩමක් තියෙනවා. අවස්ථාවේ ප්‍රයෝජන අරගත්ත කියන්නේ තියරිටිකලි මේ ධ්‍යාන කර කර ඉන්න ඕනේ අරග ධ්‍යාන නැත්තම් බෑ කියන මූලධර්ම ඉස්සර කරන්න යන්නේ නැහැ හිත යනවනම් මම ඕකට ගත්තේ සිම්පල් ප්‍රින්සිපල් එක වැල යන හැටියට මැස්ස ගන්නවා කියන එක වැල යන හැටියට මැස්ස ගන්නවා කියන එක තියෙනවා මොකක්ද ඒ කියන්නේ කලින් මැස්ස ගහලා පතෝලනවා නෙවෙයි කොයි හරි බතල් වලක් කරපුවාම ඒක යන්නේ අවුව තියෙන දියාවට තමයි යන්න වැලක් මැස්සක් ගහලා උස්සලා දෙනවා මිසක් මැස්සක් ගහලා වැල් අරින්න බෑ අපිට මොකද අපිට ඇත්තට වෙලා නැහැ අපිට රිසෝසස් නැහැ වැල නැහැ ඉතින් මැස්ස ගහන්න ගියාම මට ඥානනන්ද සෝන් සල්ලිපට වලදී බැනලා ලිමක් කියලා තියෙනවා බොය ගහන මැස්ස බඹයක් දිග වුණාට බඹ ලෝකෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ ඔන්නම කියලා බැනලා ලිමක් කියලා තිබුණා මම කව මාගේ තියෙන යුටිලිටි විතරයි විපස්සනාත්මක විපස්සනාපලයන් සමතරිනේ සමතරපලයන් සතියෙන් බලහන් ඉන්න එක විතරයි කරන්නේ මේක කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ ඉච්චත් යන විදියට වැඩ කරනවා මිසක් මේකට සමත කියන්නේ නැන්නත් එපා විපස්සනා කියන්නේ එක බලලා මැට්ටෙන් හරි ගමන්නේ මියවල්නවා නම් අපිට ඉතරයි ඕන ගන්න ඒ දවසින් දවස පදමාරු කරනවා ඒ කියන්නේ ටැක්ටික් එක මාරු කරන්න අපිට පුළුවන් අනේ ඒකට ගියාට පස්සේ අපි ගත කරන ජීවිතේ මොකක්වත් වෙනස් කරන්න ඕනේ නැහැ ජීවන රටාව ඔහොමමයි අපි ඉඳ ගන්නකොට තියෙන සංඥා හැටියට කෙලෙසෙයි. එන දෙයට මොන දිනම සක මේ කෙලෙසෙ ඉන්න ඕනේ මට ආලෝකේ පහළ වෙන්න ඕනේ මේක නොවෙන්න ඕනේ කියලා පූර්ණිකම නැහැ. යුදයට බැද්ද සෙබලෙක් වගේ ආපු මේ හතුරත් එක්කයි වැඩ කරන්නේ. තටම් උපක්‍රම ක්‍රියාත්මක කරන්න බලවන්නේ ආපු මනුස්සය ඉස්සර වුණොත් ඌ මං ඉස්සර වුණොත් මං. අනිත් වගේ හරි ඉම්ප්‍රොම්ප්ටු ඉම්ප්‍රොවයිස් නාන කොනේ ඒ සිස්ටම් එක සාමාන්‍යයෙන් අර්ථකථනය වෙන්නේ විපස්සනාවල. ඉන්න තාලෙට වැඩ කරන අනෙක් තියෙනවා. ඉතින් ඒක මේ කාර්ය බහුල ජීවිත තියෙන ඒ සඳහාම කැපෙලා භාවනා කරන්න නැති කෙනෙකුට මෙච්චරයි හෝප් එකට තියෙන්නේ. සැලසුම් කර කර කරන්න වෙලා නැහැ. ඒ එනේන තාලෙට හැරුණ හරුණත් ගත උඩු වතා නැත්තම් ඔය වැලෑන හැටියට මැත් ගහන ක්‍රමයේ තමයි. දැන් මට ෆුල් ටයිම් දාන්න පුළුවන් නම් මම පැවිදිලා ඉන්නේ aran ඉන්නේ ෆුල් ටයිම් ඒ වුණත් මගේ කවදාක කිසිම අපේක්ෂාවක් නැහැ. ඉඳගත්තාම මට මේක වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ මොකුත් නැහැ. ඉඳගත්තානේ පැමිණිච්ච දේත් එක්කයි නඩුව තියෙන්නේ. කිසිම දෙයක් ආයුතුත් නැහැ කියන දේ නොආයුතුත් නැහැ. ඒක ධර්මයට බාර දීලා එන දේ කරගෙන යන එකයි තියෙන්නේ. මාතරසිරි ඥානාරා සත්‍ය විසුද්ධි සහ විදර්ශනා ඥාන කියලා ඒක හින්දිස් දාලා තිනවා 7 stages of purification and vipassana ඥාන. ඒක තමයි උන්වහන්සේ ක්‍රමයේ එලි දැක්වලා තියෙන්නේ. ඒක තමයි මට උදව් වුනේ.
ඒක පළ කරලා
තියෙනවා මේ BPS එකේ තියෙනවා සිංහල පොතයි ඉංග්‍රීසි පොතයි දෙකම තියෙනවා.